तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। අද දුරුතු පසළොස්වක් පොහෝ දවසේ සීල සමාදානයේ දීලා විවිධ ආගමික වත් පිළිවෙත් තුළ යෙදිලා පිනෙන් කුසලයෙන් සිත් සතුටු කරගෙන ඉන්න වෙලාවේ කාලේන ධම්ම සාකච්ඡාය තම් මංගල මුත්තමන් තවත් මංගල කාරණයක් වෙච්ච දියුණුවට අභිවෘද්ධියට කාරණාවක් වෙච්ච ධර්ම සාකච්ඡාවටයි සිත්කම් යොමු කරන්නට සූදානම. ඉතින් අද දවසෙත් අපි පළමු කොට මේ මොහොත දක්වා අපට මේ පිළිවෙත් පුරා ගන්නට මේ විහාරස්ථාන ගොඩනගපු ආවාස නිවාස ඉදි කරපු එවගේම අද දවසේ අපට දන් පෙන් ගිලන් පස පූජා කළ ඒ උපකාර උපස්ථාන කළ හැමට අප කළා වූ හැම කුසල බලයෙන් කුණි බලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් ඒ හැම දෙනාටමත් නමින් මියගිය ඥාති වර්ගයාටත් පවුල්වල හැමටත් හැම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා. ආවිෂයෙන් වර්ණයෙන් වැඩෙත්වා සැපතින් සම්පතින් වැඩෙත්වා ධනයෙන් ධාන්‍යයෙන් වැඩෙත්වා යසසින් ඉසුරෙන් වැඩෙත්වා සිහියෙන් නුවණින් වැඩෙත්වා හැම ශාන්තියෙන් සැනසෙත්වායි සාදු කියලා අපි ආශිර්වාද කරමු. එවැගේම අද උදෑසන අපි සිල් සමාදන් වුණා අද අලුත් පිරිසක් දකින්නට ලැබෙනවා. සිල් සමාදන් වුණාම ඒ සිල් සමාදන් වෙනවා කියන එකෙන් ලොකු අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි තාම හරියට හඳුනාගෙන නෑ වටහාගෙන නෑ. අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුභෝධා අප්පටි වේදා ඒව මිදං දීග මද්ධානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්හාකංච. බුදුහාමුදුරුවෝ එදා සිව්වන පිරිස අමතල දේශනා කළා මමත් නුඹලා මේ ආර්ය වූ සීලය අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා බොහෝ කලක් මේ අනන්ත දිගු සංසාර ගමනේ එවිද ගියා කියලා. අද වෙනකොට ඒ පිරිසනම් ඒ ආර්ය සීලය අවබෝධ කරලා ප්‍රතිවේද කරලා සසර ගමන නතර කරලා අපි තාමත් ඒ අවබෝධය ප්‍රතිවේදය නොකළ නිසා ආර්ය සීලය පිළිබඳව අපි තාමත් මේ සංසාරය ඇවිදිනවා. ඉමක් කොනක් නොපෙනෙන මහ ගමනක යෙදිලා ඉන්න පිරිසක් බවට පත් වෙලා එනිසා අපිත් දවසින් දවස ටිකෙන් ටික හරි ආර්ය සීලය යනු කුමක්දැයි හඳුනාගන්න පැහැදිලි කරගන්න උත්සාහවත් විය යුතුයි. අපි සීලය හැටියට ගත්තහම බුදුරජාණන් වහන්සේ සතර සීලයක් පනවලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, එවගේම සිව්පසයේ පරිහරණය පිළිබඳව සීලයක් පනවලා තියෙන ප්‍රතිසන්නිසිත සීල කියලා. එවගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා. මේ සීලයෙන් සිල්වත් වෙන්න ප්‍රාතිමෝක්ෂ කියලා කියවන්ට මෝක්ෂයට, මෝක්ෂය කියන්නේ නිවනට, මෝක්ෂයට පැමිණ වෙන සීලයට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. බුදුරජාණන් වහන්සේ ශික්ෂා පද වශයෙන් පනවා ඇත්තේ ඒ යම් කෙනෙකුට නිවනට ඒ මෝක්ෂයට පැමිණීමට අවශ්‍ය කරන උපකාරක වැඩපිළිවෙල ඒ ආරක්ෂක වැඩපිළිවෙල ඒ තුලින් උන්වහන්සේ වදාරන්නේ. ඒ වගේම ඒ ශික්ෂා පද ටික ආරක්ෂා වෙන්න නම් ඊළඟට දෙවැනි අංගය ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන්ගේ පාලනය ඉන්ද්‍රිය සංවර සීලය භාවිතා කරන්න වෙනවා. ඉන්ද්‍රිය ටික රැකගත්තහමත් මාරයට අනතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පෙර වූවා මහණනි ඉස්සර ගංගානම් ගංගා තීරයේ ඉහළ ඉඳලා පහළට ඉබ්බෙක් හර සොයා ඇවිද යමින් සිටියා. ගඟේ පහළ ඉඳලා නරියෙක් ඉහළට ආහාර සොයා යමින් සිටියා. නරිය දැක්ක ඉබ්බව ඉබ්බ දැක්ක නරියව. නරිය හිතුවා දෙනම් කොහොමාරි ඉබ්බගේ අවයව ටික කඩාගෙන කනවා කියලා බොහෝම කෑදරකමින් ඉබ්බ ළඟට ලං වුණා. ඉබ්බත් හිතුවා නරිය හිතාගෙන ඇති මගේ අතප්පයක් හිසක් කඩාගෙන කන්න. ඒත් මම නෙමෙයි නරියට ඉඩ දෙන්නේ. ඉබ්බ අවයව ටික ඔක්කොම ඇතුලේ සඟව ගත්තා. නරියා බොහෝ වෙලාවක් බලන් හිටියා. දැන් හිස එළියට දායි. අතක් හෝ බයක් හෝ එළියට දායි. දැම්මොත් කඩාගෙන කනවා කියලා බලාගෙන හිටියා. ඉබ්බ නෙමෙයි එක අවයවයක්වත් එළියට දැන්නේ. බොහෝ වෙලාවක් බලාගෙන ඉඳලා බැරි තැන නරියා ඉබ්බව දාලා ගියා. මහණෙනි මාරයත් නරියා වගේ ඉබ්බගේ අවයව වගේ නුඹලගේ එහෙකනනාසේ දිවකය ආදී මේ අවයව මේවයින් තමයි මාරයා අල්ලන්නේ. ඒවා මාරයා අල්ලනදී අල්ලන දැන් එනිසා මේවා ටික සංගව ගත්තොත් අර ඉබ්බා කටුව ඇතුලේ අවයව ටික සංගව ගත්තා වගේ කුම්මෝ වංගානි සතේ කපාලේ සමෝධහං වික්කු මනෝ විතක්කේ මේ ටික සඳව ගත්තොත් රැක ගත්තොත් මාරයට කරන්න දෙයක් නෑ. මාරයට කිසිම බාධාවක් කරන්න බෑ අපිට. ඔය ආයතන ටිකෙන් තමයි මාරයට බල. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය යම් යම් ප්‍රමාණයකින් රැක ගන්න ඕන. ඒ වගේම මේ සිව්පස පරිහරණයේදී ආහාර පාන ආදී ගැනීමේදී අපිට හුඟක් දේ තියෙනවා. සිල් සමාදන් වෙච්ච දවසේ විශේෂයෙන් ඉගෙනගෙන පරිහරණය කරන්න. මොකද හුඟක් කෙලෙස් ඇති වෙන්න පුළුවන් තැන සිත කය වචනයම තුන්දරම අසංවර වෙන්න පුළුවන් තැන සීලය බිඳෙන්න පුළුවන් තැන. ඒ නිසා මේ පරිහරණයේදී කොහොමද අපි කටයුතු කරන්නේ? එතනදී ලෝභ දේශ මෝහ ඇති නොවන ආකාරයෙන් මේ ආහාරය පාවිච්චි කරන්නේ කොහොමද? එක ගැඹුරට කල්පනා කළොත් එතනම තියෙනවා රහත් වීම දක්වා මඟ. භාගිනේය සංගරක්කිත හාමුදුරු එල්හාලි බතක් ලැබිලා බොහොම රසයෙන් ඒක රස විඳිමින් වළඳනවා දැක්ක උන්වහන්සේගේ මාමා වෙච්ච ගුරුවරයා වෙච්ච සංගරක්කිත හාමුදුරු. උන්වහන්සේ දැක්ක පුංචි හාමුදුරුව බොහොම ආසාවෙන් තෘෂ්ණාවෙන් මේ එල්හාලි බත රස කර කර වළඳනවා. ගුරු හාමුදුරුව කියනවා ඇවැත්නි සංගරක්කිතය ඔය එල්හාලි බත උණුණුවේ කාලා කටපුච්ච ගන්න එපයි කියලා. පොඩි හාමුදුරුව කල්පනා කළා මේක උණු බතක් නම් නෙමෙයි එල්හාලි නම් බතක් තමයි. මොකක් හරි ලොකු අර්ථයක් ඇති මොකද්ද මේ කිව්වේ කියලා තමන්ගේ හිත දිහා බැලුවා. මම මේ ආහාරයේ වැළඳුවේ කෙලෙස් සහගතව ආසාවෙන්. උන්වහන්සේක දැකලයි මේ කිව්වේ. අන්න උන්වහන්සේ ආහාරයේ ප්‍රතිවේක්ෂාව පිළිබඳව නුවණින් කල්පනා කළා. බත් පාත්‍රයේ අතේ තියාගෙන දන් පිළේ උන්වහන්සේ රහත් වුණා. එනිසා අපට රහත් වෙන කමඨහනක් වෙනවා බත්පත. ඒ දක්වා මේ සීලය එහාට ගෙනියන්න පුළුවන්. ඒකයි ආර්ය කන්ත සීලය, ආර්ය කැමති සීලය. ඒ වගේම අපේ දිවි පැවැත්ම හැම ඉරියව්වක්ම යහපත් වෙන්නට ඕන, පැහැපත් වෙන්නට ඕන. හැම ඉරියව්වක්ම සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, සති සම්පජඤ්ඤයෙන් යුක්තව. ඉතින් එහෙම වෙනකොටයි අපේ මේ වැඩපිළිවෙල අංග සම්පූර්ණ වැඩපිළිවෙල දක්වා හර අරමුණු දක්වා යන වැඩපිළිවෙලක් බවට පත්වන්නේ. එනිසා අපි ආරම්භ කළා. ඒ ආරම්භය එහාට යන්න ඕන. ආරම්භක ධාතු ආරම්භ කළා. ඊළඟට නික්කම ධාතු ඉදිරියට යන්න ඕන. අතරමඟ නතර වෙන්න බෑ. නික්කම ධාතු, පරක්කම ධාතු අවසානයේ ඉලක්කය දක්වාම යන්න ඕන. ඉතින් මෙන්න මේ ටික සම්පූර්ණ කරගෙන ඉදිරියට යනකොටයි අපට ඒ සියල්ල හිමි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද දවසේ අපට යොමු වෙච්ච පළවෙනි පැනේ උනේ බුදුරජාණන් වහන්සේගේ භගවා කියන ගුණය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරනකොට අපි උන්වහන්සේගේ ගුණ නමයක් කියලා කතා කළාට, ගුණ නමයක් නෙමෙයි ගුණස්කන්ධ නමයක්. ගුණස්කන්ධ නමයක්. එයින් අවසන් ගුණය හැටියට සලකනවා භගවා කියන ගුණේ. ඒ භගවා ගුණය මහා දීර්ඝ අති විස්තර සහිත ගුණයක්. ඒ ගුණයන් එක කොටසකට බෙදලා දක්වනවා ඥාන මහන්ත, ඍද්ධි මහන්ත, ධර්ම මහන්ත, ශ්‍රී මහන්ත, යස මහන්ත, ආස්තරය මහන්ත, තාම මහන්ත ආදී මහත් වූ භාග්‍ය ඇති කියලා. එතකොට අපි දන්නවා භාග්‍ය කියලා කියනකොට උන්වහන්සේට සමවෙන්න, සමකරන්නවත් පුළුවන් කෙනෙක් නැහෙ ඥාන අතරේ. බුද්ධ ඥානය සියලු දෙනා අභිභවා ගිහිල්ලා තියෙනවා. සමනේ උන්වහන්සේ අසම සමයි. බුදුහාමුදුරුවන් දක්වන විශේෂ ගුණපදයක් තියෙනවා, අසම වූ අසම සම වූ. මොකද අසම වූ කියන්නේ කිසිවෙකුට සමාන නැහැ, කිසිවෙකුට සමාන නැහැ. අසම සම වූ සමාන වෙනවනම් ඒ බඳුම අසම වූ උත්තමයෙකුට විතරයි. බුදුහාමුදුරුව සම වෙනවනම් සම වෙන්නේ තවත් බුදු කෙනෙකුටම පමණ. වෙන කෙනෙකුට සමාන කරන්න බෑ. හැබැයි සමාන පුද්ගලයෝ දෙන්නෙක් එකවර ලෝකෙ පහළ වෙන්නේ ඒක පුද්ගලෝ. එකවර දෙනමක් පහළ වෙන්නේ බුදුවරු. සමාන ගුණ ඇති උත්තමයෝ දෙන්නෙක් පහළ වෙන්නේ නෑ. එනිසා ඒක පුද්ගලෝ කියලා කියනවා. ඉතින් ඒ සියලු දෙනා අතරේ බුදුරජාණන් වහන්සේ ඥාණයෙන්, සුරුදි බලයෙන්, ඒ වගේම ධර්මයෙන්, ගුණයෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් මේ හැම තැනකින්ම උන්වහන්සේ සියල්ලන් අභිභව, සියල්ලන් ඉක්මවා උන්වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් ඒ අනුව මේ ශ්‍රී මහන්ත, යස මහන්ත, ආස්තරය මහන්ත කියලා කියනකොට මේක සමාන ධර්මතා ටිකක් මේ වචන වලින් කියවෙන්නේ. අපි කියනවා ශ්‍රියාව කියලා. ශ්‍රියාව කියලා අපි හඳුන්වන්නේ කෙනෙකුගේ කායිකව ගත්තොත් බොහෝ දෙනා අතරේ ප්‍රසාද ධනවන ගතිය. අපි ගෙදරකට ගියාම හරි ශ්‍රියාවයි කියනවා. ඒ කියන්නේ සිත් ගන්න ස්වභාවය. දකින දකින හැම කෙනෙකුම ප්‍රිය කරන බවකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ ශරීරයත් බොහෝ දෙනා ප්‍රිය කරනවා. වක්කලී කියන බ්‍රාහ්මණයා බුදුහාමුදුරුව දැකලා මහ විස්මයට පත් වුණා. පුළු පුළුවන් හැම වෙලාවෙම ගිහිල්ලා බුදුහාමුදුරුවන් උදිහා බලාගෙන ඉන්නවා. ඉතින් එයාට මදි, දවසකට ටික වෙලාවක් බලන් ඉඳලා වැඩි වෙලාවක් බලන් ඉන්න ඕන නිසා මහණ වුණා. නිවන් දකින්න නෙමෙයි මහණ වුණේ, බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නේ. සෑහෙන කාලයක් දැන් බුදුහාමුදුරුවෝ දිහා වක්කලී බලාගෙන ඉන්නවා. දැන් දැක්කා උන්වහන්සේ දැන් නිවන මෝරලා දැන් සුදුසු වෙලාව. බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට බැන්නා, ටිකක් සැරකලා. වක්කලී මේ පූති කය, මේ කුණු කය දිහා බලාගෙන මොකද්ද ඔය කරන්නේ? පොළයන් යන්න මෙතනින් කියලා එළවල දැම්මා. වක්කලී හාමුදුරුවෝ බොහෝම බිඳිලා බොහොම දුකින් සිය දිවි හානි කරගන්නයි ගියේ. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ හිත සනසවලා නැවත වතාවක් හෘදයෙන් ඒ ඉන්න තැනට හඬ ඇහෙන්න සලස්සලා, රුව පෙනෙන්න සලස්සලා, හිත හදලා මහරහත් පදවියට පත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේව දකින්න කැමති වුණේ මිනිස්සු විතරක් නෙවෙයි, දෙවියෝ බ්‍රහ්මියෝ විතරක් නෙවෙයි, මේ අමනුෂ්‍ය තිරිසංගත සතුන් පවා බුදුරජාණන් වහන්සේ රුව දකින්න, උන්වහන්සේගේ හඬ අහන්න බොහෝම කැමැත්තක් දැක්වුවා. ඔය මණ්ඩුක ගෙම්බ පවා ඒ හඬට, ඒ මිහිරි හඬට සවන් දීගෙන ඉඳලා දිව්‍ය පුත්‍රයෝ වෙලා උපන් අවස්ථාවල් ගැන කියවෙනවා. එනිසා උන්වහන්සේගේ ශ්‍රී ශරීරය, උන්වහන්සේගේ ශබ්දය, උන්වහන්සේගේ ගුණය, උන්වහන්සේගේ වචනය, මේ හැම එකක්ම බොහෝ දෙනාට ප්‍රිය උපදවරණ සුළුයි, හැම දෙනා කැමති වෙන සුළුයි. උන්වහන්සේ යම් තැනක වැඩ හිටියා නම් ඒ වැඩ හිටිය බිම බොහොම වාසනාවන්ත තැනක්, දෙවියන් බ්‍රහ්මයන් නලල සියලා වඳින පුද බිමක් බවට පත් වෙනවා ඒ වැඩ හිටිය තැන් පවා. දැන් අපේ රටේ අනුරාධපුරයේ ඔය සලස් මස්ථාන වගේ තැන් බුදුරජාණන් වහන්සේ මොහොතක් වැඩ හිටි තැන්. එතකොට ඒ මොහොතක් වැඩ හිටි තැන් පවා අදත් මහා පූජනීයත්වයට පත් වුණේ. ඒ උන්වහන්සේ මොහොතක් වැඩ හිටියත් එතන මහා අනුභවයක්, බොහෝ දෙනාගේ සිත් පහදවන ප්‍රසාදයේ දනවන ගුණයකින් යුක්ත නිසා. එනිසා උන්වහන්සේ ශ්‍රයාවෙන් යුක්තයි. උන්වහන්සේ හැම දිනාටම ප්‍රිය උපදවන සුළුයි. උන්වහන්සේව අප්‍රියමනාපව, උන්වහන්සේව වාද විවාද කරලා බොහොම වෙහෙසට පත් කරනවා කියලා සමහරු වෙන්නේ ඔය එළුවෙක්ව අල්ලලා ලොම් දිග ලොම් වලින් අල්ලලා එහාට ඇදලා මෙහාට ඇදලා හිංසා කරනවා වගේ, මං අද ශ්‍රමණ බවත් ගෞතමයන්ව වාදයෙන් සොලවලා එහාට ඇදලා මෙහාට ඇදලා මං හොඳටම හිංසා කරනවා කියලා උන්වහන්සේ කෙරේ තරහෙන් කෝපයෙන් එන අය පවා උන්වහන්සේව දකිනකොටම සමහරු පහදිනවා. ළඟට එනකොටම බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා කතා කරනවා, කොහොමද එන්න එන්න මෙහාට එන්න. බොහොම ප්‍රියමනාපයෙන් කතා කරනකොට මර තරහෙන් ආපුවයි නිවෙන ඉදීම. ඉතින් උන්වහන්සේ සමග සමහර වෙලාවට ටිකක් කතා කර කර යනකොට අර වාද කරන්න ආපුවා, දෝෂාරෝපණය කරන්න ආපුවා එහෙමම පැත්තකින් තියලා, අනේ බුදුහාමුදුරුනි මං අද ඉඳලා වහන්සේගේ ධර්මයේ සංඝරත්නයේ මං ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා, මා උපාසකයෙක් කොට දරන්න කියලා උපාසකයෙක් වෙනවා, එහෙම නැත්නම් ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා ආයාචනා කරලා පැවිද්දෙක් බවට පත් වෙනවා. ඉතින් අන බුදුරජාණන් වහන්සේ ළඟ විබඳු ගුණ වලින් යුක්ත නිසා ශ්‍රී භාග්‍යෙන් යුක්තයි. ඒ අදහස තමයි ඒ වචන වලින් කියන්නේ. එතකොට මහන්ත කියලා කියන්නේ මහත් වූ කියන එක. අය තව කෙනෙකුට දෙවෙනි නොවනසේ ඒ ගුණයන්ගෙන් යුක්තව වැඩ සිටියා කියන එක.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නය. සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව අතර වෙනස සැකෙවින් පැහැදිලි කරන මැනවි. සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව අතර වෙනස සැකෙවින් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ තමයි ඊළඟ ප්‍රශ්නය.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සුවිශේෂීම දේශනාව හැටියට සැලකෙන්නේ සතිපට්ඨාන දේශනාව. ඒ සතිපට්ඨාන දේශනාව ඒ තරම්ම වැදගත් වෙන්නේ ඒකෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියලා කල්ඇතුවම හඳුන්වා දෙමිනුයි ඒ ධර්මයේ දේශනා කරන්න. සත්තානං විසුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. විසුද්ධිය කියලා කියන්නේ වැරදි සහගත කාය වාක් මනෝ දුෂ්චරිතාදීන් නිදිලා සුචරිතවත් වෙන්න. විසුද්ධිය පිණිස. ඊළඟට දුක් දොම්නස් නැති කරන්න ඉක්මවන්න. ඥායස අධිගමාය මගඵල අවබෝධ කරගන්න. නිබ්බානස සංචිකිරියාය නිවන සාක්ෂාත් කරන්න. දුක් දුම්නස් නැති කරන්න. ශෝක පරිදේව ඉක්මවන්න. මේ හැම දෙයකටම මේ සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානයත් උන්වහන්සේ ඒක විශේෂී දේශනාවක් හැටියටයි සිද්ධ කරන්නේ. සංයුත්ත නිකාය සතිපට්ඨාන සංයුත්තයේදී මහණෙනි මම නුඹලාට සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවත් දේශනා කරන්නේ මේ කියලා කරන විවරණයක් තියෙනවා. ඒක සතර සතිපට්ඨානයේ එක කොටසක්. සතිපට්ඨානය කියන කොටසින් අපි බලාපොරොත්තු වෙන්නේ සිහිය පිහිටුවීම. සිහිය පිහිටුවාලීම කියන වචනයෙන් අදහස් කරන්නේ සති සම්පජඤ්ඤය. ඒක තවදුරටත් පැහැදිලි කරගත්තොත් අතීතයට අනාගතයට හිත යන්න නොදී වර්තමානයක් තුළ සිත රඳවා ගැනීම. අපි දැනගත්තත් නොදැනගත්තත් අපේ සිත නිතරම එක්ක අතීතය යනුව ගිහිල්ලා එක්ක අනාගතය යනුව ගිහිල්ලා. හොඳට කල්පනා කරලා බලන්න, නුවණින් බලන්න තමන්ගේ හිත දිහා. එක්ක අතීත දෙයක් අපි සිහි කර කර ඉන්නවා. එහෙම නැත්නම් අනාගතේ කරන්න තියෙන දේක් සිහින මවමින් ඉන්නවා. අපි ජීවිතයේ වැඩි වෙලාවක් වැඩිම කාලයක් ගත වෙන්නේ මරිච්ච අතීතයේ අනුව හෝ නූපන් අනාගතයේ අනුව. එතකොට අතීතය මැරිලා අනාගතය ඉපදිලා නැහැ. අපි මරිච්ච අතීතයේ ඇසුරු කරන එක්ක නූපන් අනාගතයේ ඇසුරු කරන. ඒ දෙපළෙම ඇත්ත නැහැ, සත්‍ය නැහැ. මිත්‍යාව බොරුව මත තමයි ඒ ජීවිතේ ගත වෙන්නේ. ඉතින් වර්තමානයේක මනස පිහිටුවා ගන්න පුළුවන් වෙච්ච කෙනාට තමයි එතනින් එහාට වර්තමානයේ නොඇලි නොබැඳි නොගැටි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. නිසා අපි සතිපට්ඨාන කියන කොටසින් සිහිය පිහිටුවීම කියන අර්ථයෙන් බලාපොරොත්තු වෙන අදහස තමයි ඒ මරිච්ච අතීතය පිළිබඳව සිහි කර කර ඉන්න, නූපන් අනාගතය පිළිබඳව සිහි කර කර ඉන්න මේ මිත්‍යාවෙන් හිත ගලව ගන්න එක. එතකොට අපි මරිච්ච අතීතයේ සිහි කරනවා කියලා කියන්නේ ඒක මිත්‍යාව කියලා කියන්නේ මරිච්ච අතීතයේ අතීතේ මෙරිලා. හැබැයි අපි ඒක ඇත්තක් බවට පත් කරගනයි අතීතයේ පිළිබඳව තලු මරන්නේ හෝ පසුතැවෙන්නේ. නූපන් අනාගතයේ ඉපදිලා නැහැ. අපි නූපන් අනාගතයයි දැන් සජීවී කරගෙන මෙහෙම කරනවා මෙහෙම වෙනවා මෙහෙම කරනවා මෙහෙම යනවා කිය කිය සිහින මවන්නේ නූපන්න නාගතියක. මනෝමය ලෝකයක අපි ජීවත් වෙන්නේ එතන. ඇත්ත යථාර්ථයේ එතන නෑ. ඉතින් අපි සතිපට්ඨානයෙන් කරන්නේ අන්නේ මිත්‍යාවෙන් හිත ගලවලා ඇත්ත වර්තමානයට හිත ළඟා කරන එක. වර්තමානයේ තුල හිත රඳවන්න ගත්තාමයි අපට ඇත්ත පේන්නේ ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. අපට මේ ජීවිතය තුල පවතින යථාර්ථය වෙහිලා තියෙනවා. මේ අතීතය හා අනාගතය කියන දෙපැත්තට හිත දුවන නිසා. දැන් මේ භික්ෂූන් වහන්සේලා බොහෝම දුෂ්කර වනාන්තරවල රුක් මුල්වල වැඩ ඉන්නේ. උන්වහන්සේලාව දුටු දුටුවන්ගේ සිත්නිත් පිනවන බොහොම සොඳුරු දර්ශනයක් උන්වහන්සේලා තුල පවතිනවා. සමහර අය උන්වහන්සේලාගෙන් විමසනවා, බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ශ්‍රාවකයාගෙන් විමසනවා, මේ ඔබ වහන්සේලා බොහොම දුෂ්කර ජීවිත ගෙවන්නේ. ඒ උනාට ඔබ වහන්සේලාගේ දිහා බැලුවහම විඩාබර බවක් නෑ, සෞඛී බවක් නෑ, මෙලවුණු බවක් නෑ, හරීම ඉන්ද්‍රියෝ ප්‍රසන්නයි. කොහොමද මෙහෙම වෙන්නේ? කේනවන්නෝ පසීදති. කොහොමද මේ ඔබ වහන්සේලා මේ ප්‍රසන්න වෙලා තියෙන්නේ? මේ තරම් බැබලෙන්නේ කොහොමද? ඒ තැන්වලදී බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ගේ පිළිතුර බවට පත් වෙලා තියෙන්නේ. අතීතේ නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. උන්වහන්සේලා දේශනා කරනවා අපි අතීතේ පසුතැවෙන්නේ නෑ. අතීතං නානු සෝචන්ති, අපි යන අතීතේ ගැන ශෝක කරන්නේ මෙහෙම වුණා මෙහෙම වුණා කියලා ශෝක කරන්නේ. අනාගතේ සිනමවන්නේ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ අපි යපිනවා පවතිනවා. ඒ නිසා අපි තේනවන් උපසීදති. ඒ නිසා අපි පහන් වුණා. ඉතින් ඔය අදහසම කියවෙනවා අතීතේ නානුසෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තත්ත තත්ත විපස්සති. අන්න විපස්සනාව කියන එක හම්බ වෙන්නේ ඔය දෙපැත්ත අතහරින්න පුළුවන් වෙච්ච කෙනෙකුට. මොකද අතීතං ඒකෝ අන්තෝ අනාගතං ဒුතියෝ අන්තෝ පච්චුප්පන්නං මජ්ජේ. මෙදුම් පිළිවෙත හම්බ වෙන්නේ එතන. එනිසා සතිපට්ඨානයෙන් සිහිය පිහිටවනවා. අතීතය අනුව නොයන්, අනාගතය අනුව නොයන්. එච්චරයි එකෙන් කරන්න පුළුවන් සතිපට්ඨානය. ඊළඟට සතිපට්ඨාන භාවනාව. ඒ සතිපට්ඨානය සතිපට්ඨාන සංයුත්තයට අනුව අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියන තැන දක්වාම සතිපට්ඨානය. ඊළඟට තියෙනවා සතිපට්ඨාන භාවනාව සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මේ කයේ හට ගැනීම අනුව බලමින් ඉන්න. මේ කය වැය වෙන විනාශ වෙන හැටි වෙනසෙන හැටි නැසෙන හැටි බලමින් ඉන්න. මේ කයේ ඇතිවීමත් නැතිවීමත් අනුව බලනවා. උදේවැය අනුව බලනවා. උදේඅභ්‍ය ඥානය කියලා කියන එක විපස්සනා ඥානයක්. එතකොට මේ විපස්සනාවට පිමෙනෙන්නේ එතනදී. එතකොට කොහොමද මේ කයේ හට ගැනීම අනුව බලන්නේ? මේ කය නැති වෙන හැටි බලන්නේ කොහොමද? මේ කය ඇතිව නැතිව යන හැටි කොහොමද බලන්නේ කියලා අපි ඉගෙන ගත්තොත් අන්න අපට හම්බ වෙනවා එතන සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව ඒ අනුව කයදිහා බලමින් ඉන්න පුරුදු කළොත් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව, ඒ කියන්නේ ලෝකෝත්තර මඟ, අර අපි උදේත් කතා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨියෙන් උපදින්න ඕන. ලෝකෝත්තර මාර්ගයේ උපදින්න ඕන. එතකොට සතිපට්ඨානෙවත් සතිපට්ඨාන භාවනාව කියන තැනවත් ලෝකෝත්තර මඟ නෙමෙයි. ඒක ලෞකික. හැබැයි ඒ ලෝකෝත්තර මඟ උපදවාගත්ත කෙනෙකුට ඒ ලෝකෝත්තර මඟ වඩන්නත් ඔය ටිකමයි තියෙන්නේ. ඒකයි මේකේ ආස්තරය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්නත් සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව. ඒ ලෝකෝත්තර මඟ උපදවාගත්ත කෙනාට ඒ උපන් මඟ රහත් ඵලයේ දක්වා වඩන්න සතිපට්ඨානේ හා සතිපට්ඨාන භාවනාවයි. ඉතින් සතිපට්ඨානේ හා සතිපට්ඨාන භාවනාවේ වෙනසයි මගෙන් ඇහුවේ. මම දීර්ඝ පිළිතුරක් දුන්නේ සතිපට්ඨානය කියනකොට මතක තියාගන්න සිහිය පිහිටුවීම සති සම්පජඤ්ඤය කියන අවස්ථාව. ඊළඟට සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ විදර්ශනාවට නුවණින් විමසා බලන්නට පැමිණීම. එතනදී කය, මේ කය හට ගැනීම කොහොමද? කය හටගන්නේ මොන වෙන්ද? ඒවට හේතු මොනවද කියලා බලනවා. ඉතින් ඒක සම්පූර්ණ වෙනකොට නම් ඒකේ තියෙන ගැඹුරු විද්‍යාවක්. මේ කය හටගන්න හේතු කාරණා රසක් තියෙනවා. අවිද්‍යාවෙන් රූප සමුදේවේ, තණ්හාවෙන් රූප සමුදේවේ, කර්මයෙන් රූප සමුදේවේ, ආහාරයෙන් රූප සමුදේවේ, නිබ්බති ලක්ෂණ නොදැනීමෙන් රූප සමුදේවේ. රූපේ ඇති වෙන්න පුළුවන් හේතු කාරණා කීපයක් තියෙනවා. ඒ වගේම රූපේ වැය වෙන අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධයි, තණ්හා නිරෝධයෙන් රූප නිරෝධයි, කර්ම නිරෝධයෙන් රූප නිරෝධයි, ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි, නිබ්බති ලක්ෂණ දැන ගැනීමෙන් රූප නිරෝධයි. එතකොට ඒක මේ වචන වලින් කියනකොට අපිට ටිකක් ගැඹුරු බවක්, අපහසු බවක් කොහෙද එහෙම තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේන් අදහස් කරන්නේ අපිට මේ රූපය ඇති වෙලා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා කියන එක අද හරි බොහොම පහසුවෙන් කියන වචනයක් තමයි. මේක ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා බලනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා කියන එක බලනවා කියන එක හිම සරල තැනකුත් නෙමෙයි. ඇති වෙනවා නැති වෙනවා කියන තැන තියෙන ඕන මෙන්න මේ අවිද්‍යාවෙන් හටගන්නවා, තණ්හාවෙන් හටගන්නවා, කර්මයෙන් හටගන්නවා, ආහාරයෙන් හටගන්නවා, නිබ්බති ලක්ෂණ නොදැනීමෙන් හටගන්නවා. එතකොට හටගන්නවා ඇති වෙනවා කියනකොට ওই ටිකත් එක්කයි එන්න ඕන. නැති වෙනවා කියනකොට මේ ටික නැති වෙනකොටයි නැති වෙන්නේ. එතකොට ඇතිවීම නැතිවීම බලනවා කියනකොට නිකම්ම මේ බිඳිලා බිඳිලා යනවා වගේ බලන එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ කය දිහා කායානුපස්සනාව කොහොමද මේ කය අනුව බලන්නේ කියලා, මේ කය කොහොමද හටගත්තේ කියලා බලන තැන දක්වා අපට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පරයාප්ති දේශනාව, ඒ සම්බුද්ධ දේශනාව අහගන්න වෙනවා. මොකද මේ සතිපට්ඨානය කියන එක නිකම්ම මහමග ඉන්න අයට පණවපු එකක් නෙමෙයි. හා මේ සතිපට්ඨානය වැඩපල්ලම් බලටත් එතකොට මේ සත්තානං විසුද්ධියා විසුද්ධියට පැමිණෙන්න පුළුවන්, දුක් දුම්නස් නැති කරන්න පුළුවන්, සෝක පරිදේව ඉක්මවන්න පුළුවන්, මගඵල ලබන්න පුළුවන්, නිවන සංස්කරන්න පුළුවන් කියලා හැමෝටම කියපු කාරණාවක් නෙමෙයි මේ. උන්වහන්සේ මේ ධර්මය හොඳට කියලා දීලා දැනගත යුතු, අසහගත යුතු ඒ පරයාප්ති ධර්මය කියා දුන්නට පස්සේ ඒ ටික දැනුවත් වෙච්ච කෙනාටයි මේ සතිපට්ඨානේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පණවන්නේ. එනිසා අපි මේ සතිපට්ඨානයට පිවිසෙනවා කියනකොට පොතේ තිබුණාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට එනකොට අපිට දැනගන්න වෙනවා මේ කායානුපස්සනාව වඩන්නේ කොහොමද? වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද? ඒකෙන් වෙන්නේ මොකද්ද? වෙන්න ඕන මොකද්ද? අර අපි උදේ මතක් කළා සමුදය ප්‍රහාණය වෙන විදිහටයි දුක පිරිසිඳ දකින්න ඕන. එතකොට මම දුක පිරිසිඳ දකින්නවා කියලා යමක් කළාට වඩා නැහැ. සමුදය හේතුව ඉවත් වෙන්නේ නැත්තම්. එතකොට මට හොයාගන්න වෙනවා, මට කරන්න වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ හේතුව. හේතුව ඉවත් වෙන විදිහට මේක බලන්නේ කොහොමද කියන එක. එතකොට ඒක ඒ විදිහටම කරන්න වෙනවා. ඒ විදිහටම අහගන්න වෙනවා. එතකොට අහගත්ත කෙනෙකුට ඔන්න හම්බ වෙනවා මේ කය අනුව බලන්නේ කොහොමද සමුදය ප්‍රහාණය වෙන විදිහින් කියලා. ඉතින් අපි ඒක කතා කරලා බලමු අවශ්‍ය නම් තවදුරටත්.
හොඳයි, ඊළඟ ප්‍රශ්නය. පිරිත් නූදල් බලය කී දවසක් පවතීද? සමහර දවස් තුනෙන් සතියෙන් පිරිත් නූදල් දමනවා.
මම නම් ඒකට උත්තරයක් දෙන්නවත් කැමති නෑ. මට කියන්න තියෙන එක පැයක්වත් ඕකේ නෑ කියලා. අපි ළඟ විශ්වාසයක් තියෙනවා මේක බැන්දහම හරි ඔක්කොම කියලා. බුදුරජාණන් වහන්සේ අපට පනවන්නේ බාහිර දෙයක් මත යැපෙන්න එපා. තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මත යැපෙන්න කියලයි. තමන් තුළ විශ්වාසයක් ගොඩනගෙන්නවා නම් මම ධම්මෝ හවේ රක්කති ධම්මචාරිනු. මම ධර්මය අනුව හැසිරුණු ධර්මයේ විසින් මාව ආරක්ෂා කරනු. වෙන ආරක්ෂාවක් මට නෑ. වෙන ආරක්ෂාවක් මට නෑ කියන එකයි අපි පළමු කොට තබාගත යුත්තේ. ඉතින් නමුත් අපේ විශ්වාස මත මේවැ කිසියම් වටිනාකමක් තියෙනවා නැති නෑ. මට මතකයි චිත්‍රපටියා, මට මතක හැටියට ගාමිණී පොන්සේකා, මේ විජේ කුමාරතුංග ඇතුළු පිරිසක් ලොකු සටනක්. ගාමිණී පොන්සේකාගේ කරේ තියෙනවා සුරයා. දැන් එයා ලොකු සටනක් කරන වෙලාවේ මේ නිතරම සුරේ අත ගාලා බලනවා. එයාගේ හයිය තියෙන්නේ එතන තමයි. එක වෙලාවක මේ සුරේ ගැලවිලා විසිනවා. දැන් එයා දිගටම ගුටි කනවා. මොකද දැන් එයාගේ ශක්තිය නැතුව ගියා. ඊළඟට මං හිතනවා එයාගේ හිතවතාගේ ටී විජේ කුමාරතුංග හිටියා තේරුම් ගත්තා. එයා ඉක්මනින් අර සුරේ ඇඳලා මෙයාගේ අතට විසි කළා. විසි කරපු ගමන් ආපහු අන්න ශක්තිය ලැබුණා. අර සතුරු පිරිස මර්ධනය කරගත්තා. ඒගොල්ලෝ ජයග්‍රහණය කළා. ඇත්තටම ඒක ඒ සුරේ නෙමෙයි, ඒ තමන්ගේ විශ්වාසය. එතකොට අපි මේ හැම දෙයක් පිළිබඳව, යන්ත්‍රය පිළිබඳ වෙන්න පුළුවන්, නූල පිළිබඳව වෙන්න පුළුවන්, මොන යම් දෙයක් පිළිබඳව හෝ වේවා, අපි දෙඩි විශ්වාසයක් ඒ තුළ පිහිටුවාගෙන තිබුණොත් ඒක හයියක් වෙනවා, ඒක ශක්තියක් වෙනවා. එතකොට එතනදී ඒක කාලයේ ප්‍රශ්නයක් නෑ. මාස 6ක් ගියත් දැන් සමහර අය ඉන්නවා අපි පිරිත් නූලක් බැඳහම ලබන අවුරුද්දේ අපිට හම්බ වෙනකොට කියන හඳුන්නේ වංශ ගියා අවුරුද්දේ බැඳපුනා මේ තියෙනවා. මොකද එයාට ඒක හයියක්. එයාට ලොකු විශ්වාසයක් තියෙනවා මේ නූල. ඒ නිසා එයා ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. එයා හිතනවා මට මේක තියෙනකන් අනතුරක් නෑ කියලා. ඉතින් ඇත්තටම ඒ නූල මත නෙවෙයි, ඒ තමන්ගේ සිතේ විශ්වාසය මත යමක් අපට වෙන්න පුළුවන්. ඒක හිතේ හැටි. ඒ නිසා යම කෙනෙකුට පිරිත් නූල මත මහා ලොකු ශක්තියක්, රකවරණයක්, ආරක්ෂාවක් තියෙනවා කියලා හිත කියන්නේ මේ තුන් දවසයි කියලා නම් ඒක තුන් දවසකින් අයින් කරගන්න. තව එකක් බැඳගන්න. එතකොට තව දවස් තුනකට ඒ හයිය තියෙයි. දවස් 7කටයි මේක හයිය තියෙන්නේ කියලා හිතනවා නම් දවස් 7න් අයින් කරන්න, ආයෙ එකක් බැඳගන්න. ඉතින් ඊට වඩා හොඳයි තමන්ට සිහි කරන්න පිරිතක් තියෙනවා නම්, අන්න තමන් පිරිත සිහි කරගත්ත හැම මොහොතකම වැඩි දෙයක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දජග්ග සූත්‍රය පිරිත් පොතේම එන පළවෙනි බණවර අවසන් වෙන දජග්ග සූත්‍රය. ඒ හරි වැදගත් සූත්‍රයක්, මහා ආරක්ෂක දේශනාවක්. ඒ දජග්ග සූත්‍රයේදී බුදුහාමුදුරුව මතක් කරනවා මහණනි පෙර වූවක් කියන්නේ. ඔය අතීතේ වෙච්ච දේවල් සමහර වෙලාවට බුදුහාමුදුරුව මතක් කරලා දෙනවා. භූත පුබ්බම් භික්ඛවේ මහණනි පෙර වූවක් කියමි. දේවාසුර සංග්‍රාමයෙන් සමූපගොල්ල ඉස්සර මේ දෙවියන් හා අසුරයන් අතරේ මහා යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධයට යන්න සූදානම් වෙලා සක්‍රයා තමන්ගේ දෙව් පිරිසට කතා කරලා කියනවා, මේ බරපතල ලොකු සටනකට අපි යන්නේ. මේ සටනෙන් යම් බියක් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා බියක් ලොමුදය ගැනීමක් කම්පනයක් ඇති වුණොත් මමේව තස්මින් සමේ දජග්ගං උල්ලෝකය. මගේ යුද්ධ සේනාවලට පොඩියක් තියෙනවනේ, ඒ කොඩිය අග කෙලවර බලන්න කියනවා. එතකොට මගේ කොඩියේ අග කෙලවර බැලුවහම නුඹලාගේ බිය දුරු වෙයි කියනවා. යම් විදියකින් මගේ කොඩියේ යුද සේනාවේ කොඩියේ නොපෙනුනොත් අත පජාපතිස්ස දජග්ගං උල්ලෝකය, ප්‍රජාපති දෙවියන්ගේ පොඩි අග බලන්න කියනවා. එතකොට උඹලට තියෙන බිය සැක දුර වෙලා යයි කියනවා. ප්‍රජාපති දෙවියන්ගේ පොඩි අග නොපෙනුනොත් වරුණ දෙවියන්ගේ පොඩි බලන්න කියනවා. එයාගෙත් නැති වුනොත් ඊසාන දෙවියන්ගේ පොඩි බලන්න කියනවා. මේගොල්ලෝ තමයි මේ සේනාධිපතියෝ ප්‍රධාන අය. ඒ අයගේ පොඩි බලන්න කියනවා. එතකොට උඹලට ඇති වුණු බිය සැක දුර වෙලා යයි කියලා අවවාද කරනවා දෙව් පිරිසට සක්‍රයා. එතකොට ඔය සිදුවීම බුදුහාමුදුරුවෝ සිහිපත් කරලා කියනවා, මහණෙනි දෙවියන් හෝ දෙවියන්ගේ කොඩිය බලලා කොහොමද බය ඇරෙන්නේ? ඔය කියන දෙවියොත් ඔය සටනේදී අසුරයන්ට පරාද වෙලා පැනලා ගියා. ඔය සක්‍රය ඇතුළු පිරිස පැනලා ගියා. එහෙම වාර කීපයක්ම සක්‍රය ඇතුළු පිරිස පැරදුනා. ඔය එක තැනක කියවෙනවා සීලය ගැන කියනකොට, සක්‍රය මාතලේ විසින් පදවපු රතේ නැගලා වේගයෙන් පැනලා යන අසුරු පිරිස පස්සෙන් එළවනවා. එක්තරා කුරුළු කූඩුවක් කැඩිලා වැටෙනවා මේ රතේ වේගය නිසා. සක්‍රය මේක දකිනවා, මාතලීගෙන මාතලී රතේ නවත්තන්න. අපේ රතේ වැදිලා කුරුළු කූඩුවක් කැඩුනා. ඒ අපේ ජීවිතේ නැතුණත් ඒ අහිංසක සත්තුන්ට අනතුරක් වෙන්න දෙන්න බෑ. සක්‍ර දේවේන්ද්‍ර පස්සෙන් මේ අසුර වෙනවා, අපි ඒව ඝාතනය වෙනවා. නෑ ඒකට කමක් නෑ, සතෙකුට හානියක් වෙන්න දෙන්න බෑ, මගේ ජීවිතේ නැතුණත් කමක්. මාතලීට කියනවා රතේ හරවන්න කියලා. මාතලී ආ වේගයෙන්ම රතේ හරවනවා. ඒ රතේ හරවනකොටම රතේ හරවන්නේ අර සතාව බේරගන්න. පස්සෙන් එන අසුර පිරිස හිතනවා සක්‍රය එකපාරටම රතේ හැරෙව්වේ නිකන් නෙමෙයි, තව පිරිසක් අදාගෙන එනවා ඇති. ඒ අය ආපහු පැනලා යනවා බියටපත් වෙලා. සක්‍රයගේ ජීවිතෙත් බේරෙනවා, දෙව් පිරිසත් බේරෙනවා, අර කුරුල්ලු කූඩුවත් ආරක්ෂා වෙනවා. ඉතින් අනේ ඒ වගේ සිදුවීම් වල අපිට පේනවා සක්‍රය පවා බයටපත් වෙලා පැනලා ගියා කියලා. එතකොට උන්වහන්සේ අහනවා, මහණෙනි නුඹලට මේ බයේ දුවන කෙනෙක් ගැන සිහි කරලා කොහොමද බය ඇරෙන්නේ? බයක් ඇති වුණාම සිහි කරනව නම් සිහි කරන්න ඕන බය නැති කෙනෙක්ව, පැනලා දුවන්නේ නැති කෙනෙක්ව. ඉතින් මහණෙනි මම නම් කවදාවත් දුවන්නේ. ඒ නිසා නුඹලට බයක් ඇති වුණොත් මාව සිහි කරන්න. මම මේ උත්සවයෙන් සම්බයනුසරියත් මාව සිහි කරන්න. මා සිහි කළාම නුඹලට ඇති වෙන බියසක ලුඹ දෙය ගැනීම දුර්වල යනවා. එහෙම නැත්නම් මේ ධර්මයේ සිහි කරන්න, ධම්මං අනුසරිය ධර්මයේ සිහි කරන්න. එහෙමත් බැරි වුණොත් සංඝං අනුසරිය සංඝයා සිහි කරන්න. මෙන්න මේ තෙරුවන් සිහි කරන්න සිහි කරනකොට උඹලට ඇති වෙන බියසක දුර වෙනවා කියනවා. ඔය රුවන්වැලි සෑයේ මුණු පිරියම් කරන අවස්ථාවේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් චෛත්‍ය මුදුනේ ඉඳලා පහළට ලිස්සගෙන ආවා. මළුවේටි ස්වාමීන් වහන්සේලා කෑ ගහලා කිව්වා එවත්නි දජග්ගේ සීකරන්න දජග්ගේ සීකරන්න කියලා. උන්වහන්සේ චෛත්‍ය දිගේම පහළට ඉස්සගෙන ආවා. නමුත් කිසිම හානියක් අනතුරක් උනේ නැහැ කියලා කියනවා ඒ ස්වාමීන් වහන්සේට. එතකොට ඒ බඳු රැකවරණයක් පවා ඒ තුනුරුවන් ගුණ සිහි කිරීම තුළ තියෙන ඉතින් අදත් අපි මොනව හරි බියක් ඇති වුණාම ඉතිපිසෝ ගාථාව තමයි සිහි කරන්නේ. සමහර වෙලාවට ඉතිපිසෝ ගාථාවත් කියාගන්න බැරි වෙන තරම් දීන වෙලාවල් තියෙනවා. මොකද ඒකත් ඒ වෙලාවට සිහි කරන්න ගියාට බෑනේ. ඉතිපිසෝ ඉතිපිසෝ ගානෝ ඉතින් එහාට යන්නේ. ඒකත් නිතර නිතර සිහි කරලා තිබුණු කෙනාට වහාම ඒක සිහිපත් වෙනවා. ඕනමානතුරකදී අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් ගැන කියනවා. ඔයාදත් නමෝ බුද්ධාය කියන වචනේ බොහෝ අය පාවිච්චි කරනවානේ. හරි තැනකද මන් දන්නේ ඒක යොදන්නේ. මට පේන හැටියට නම් වැරදි තැන කියදෙන්නේ. හරි දේ වුණත් සම්මයන් දෘෂ්ටික පවුලකුත් මිසදුටු පවුලකුත් ආසන්නයේ තිබුණා. ඉතින් මේ දරුවෝ සෙල්ලම් කරනකොට ලිස්සල වැටෙන්න ගිය අවස්ථාවක වරදින්න අනුතුරක් වෙන්න ගිය හැම වෙලාවකම අර බුදුගුණේ සිහි කරන නමෝ බුද්ධාය කියලා සිහි කරලා බුදුහාඳුරන්ට නමස්කාර කරන බුදුගුණේ සිහි කරන. ඉතින් ඒ අය ඒ අනතුරෙන් බේරෙනවා. ඉතින් මේ මිසදුටු පවුලේ දරුවන්ටත් මේක පුරුදු වෙලා තුන මේ වචනය. ඉතින් ඒ තම පියා සමග කැලේට ගියා දර කපන්න. කපන්න ගිය වෙලාවේ කොහොම හෝ එදා රාත්‍රියේ පියාට හොයාගන්න බැරි වුණා. කරත්තේ තියෙන තැන මොන විදියකින් හරි මග හැරිලා දරුවා කරත්තේ යට බැඳලා තිබුණු ගෝණියක රාත්‍රිය ගත කරන්න වුණා. රාත්‍රියේ අමනුෂ්‍යයෙක් මහා භයානක යක්ෂයෙක් ඇවිල්ලා තමන්ට ලැබිච්ච බිල්ලක් සලකලා මේ දරුවාව ආහාරයට ගන්න සූදානම් වෙද්දී මෙයාට හැරිලා බලනකොට මහා යක්ෂයෙක් එක මාරට කියවුණාර නමෝ බුද්ධාය කියන අර වචනේ ආර්ථය දන්නේ නැහැ. මිසදුටු පවුලක දරුවේ අර තමන්ගේ යාළුවෝ කියන වචනේ ඇහුණා විතරයි. මෙයත් කියුණා මේක සී වෙලා එක පාරට කිව්වා විතරයි. යා මනුස්සයයි තවමත් බියටපත් වෙලා පැනලා ගියා. මේ දරුවාගේ ජීවිතේ සුරක්ෂිත වුණා. ඉතින් ඒ වගේ අනතුරකදී පවා සුරක්ෂිතතාවයක් ආරක්ෂාවක් අපිට ලැබෙනවා තුනුරුවන් සීකිරීම. එනිසා අපි අර බාහිර පිළිත් නූලකට හරි අන්තරයකට වෙන දෙයකට විශ්වාසය තබනවට වඩා අපි විසින් නිතර සීකරන මහාමගට බහිනකොට තුනුරුවන් සීකරනවා. වාහනේ පදවන්න කලින් තුනුරුවන් සීකරලා තුනුරුවන්ගේට නමස්කාර කරලා පටන් ගන්නවා ඒ කාර්යය. යම් කාර්යයක් කරන වෙලාවේදී තුනුරුවන් සීකර ගන්නවා. ඉතින් ඒක බුදුගුණ භාවනාවක් වෙනවා. හොඳට සිහියෙන් කරන කාර්යයක් වෙනවා. එතකොට අපිට වෙන්න තියෙන අනතුරු අවම වෙනවා. බුදුගුණේ භාවනාවක්, සංඝගුණේ භාවනාව, ධම්මගුණේ භාවනාවක්. එතකොට සිහිනුවණින් එතකොට එහෙම ඉන්න කෙනාට වරදින්න බෑ. අනතුරු විපත් දෙන්න බෑ. වළකිනවා. එනිසා අපි අපේ ආධ්‍යාත්මය තුළ ශක්තිය ගොඩනගා ගන්න එක හොඳයි. මොකද නැත්තම් අනතුරක් වෙච්ච වෙලාවක අත බලයි ඒක නෑනේ දැන්. එතකොට අපිට පිටක් නැති වෙනවා ගාමිණී පොන්සේ කටුනවා. හැබැයි අපි ළඟ වහාසී කරගන්න පුළුවන් ගුණයක් අපි හදාගෙන තිබුණොත් ඕනම තැනක මරණ මොහොතකදී වුණත් අපිට තියෙනවා ආරක්ෂාව. එනිසා ඒ ආරක්ෂාව ගැන වැඩි අවධානය යොමු කරා. ඒක එතකොට හැමදාම සදාකල්ලිම නිරකවරණයක් මිලවන්න පරලවට තියෙනවා කියලයි මට හිතෙනවා.
හොඳයි, ඊළඟ ප්‍රශ්නය තණ්හාව සහ ආශාව දෙක පැහැදිලි කර දෙන්න. තණ්හාව සහ ආශාව දෙක පැහැදිලි කර දෙන්න.
තණ්හාව ඒකේ පැහැදිලි කරන්න මට වෙනසක් නම් පේන්නේ නැහැ. දෙකේම එකම දේ තමයි. එකම අදහස අකුරු අක්ෂර පද වශයෙන් දෙකක් වෙලා තියෙනවා.
ධර්මානුකූලව පාවිච්චි කරන වචන තමයි
ඒක හරියට කරන්නේ. ඔය කියන්නේ මේ තණ්හා මේ වචනය විවිධ තැන්වලට යෙදෙනවා. ඒ යෙදුම අනුව වචනය විවිධ වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ගත්තාම ක්ලේශයක් හැටියට ගත්තාම අපිට තෘෂ්ණාව කියන වචනයයි තියෙන්නේ. ඉතින් ඒකටම කියනවා ලෝභය කියලත් කියනවා, ආසාව කියලත් කියනවා, කෑදරකම කියලත් කියනවා. නොඑක් විදිහේ නම් වලින් මොන නමකින් කිව්වත් මේ යමකට ඇලුම් කරන බව, ප්‍රිය කරන බව, මధుර බවින් ප්‍රිය බවින් දකින බවයි මේ වචනයෙන් අර්ථවත් කරන්නේ. ඉතින් සංසාරයේ බැඳ තබන බරපතල අකුසල ගතියක් මේ තෘෂ්ණාව ආසාව කියලා කියන්නේ. ඒකත් කාමාසාව භාසාව ආදී වශයෙන් රූප, කාම රූප, අරූප කියලා මේ තෘෂ්ණාව තුනකට බෙදෙනවා. කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. කාමතණ්හාව කියලා කියන්නේ මේ කාම ලෝකයේ ඇතුළත කොට. එතකොට සතර ආපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 කියන මේ 11 කාම භූමිය තුල අපි රැඳෙන්නේ නතර වෙලා තියෙන්නේ මේ කාම ආසාව ප්‍රමුඛ කොට ඇති, කාම තණ්හාව ප්‍රමුඛ කොට ඇති කෙලෙස් නිසා. ඉතින් අනාගාමී භවෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම මේ කාම ආසාව දුරු වෙන්නේ. කාම ආසාව දුරු කළාම, කියන්නේ කාම තණ්හාව දුරු වුණාම අපි කියනවා අනාගාමී කියලා. එතකොට ඒ රූප රාගයේ අරූප රාගයේ ඉතුරු වෙන. ඒක රහත් මගින් නැසෙන්නේ. ඉතින් ලෝභය ආසාව කියන වචනේ අරගෙන අපිට බොහෝ දේ කතා කරන්න නම් පුළුවන්. ඉතින් මේ අදහස් කලේ මේ වචන දෙකේ වෙනසද එහෙම නැත්නම් විනාර්ථයක්ද කියලා මට තේරුමක් නැහැ. මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අහන්න, අපි ඊට වඩා මේ ගැන බොහෝ දේ කතා කරන්න පුළුවන්.
ප්‍රශ්නේ අපි කියනවා නම් තව වාචිකව දෙයක් අහන්න තියෙනවා. මේ ඊට වැඩි දෙයක් අහන්න තියෙනවා නම් මේ අහන්න. මේ ප්‍රශ්නේ කිව්ව පැහැදිලි කිරීම කරන්න පුළුවන්.
දැන් ඒකට මෙහෙම එකතුවක් කරන්න පුළුවන් අපිට. දැන් අපි දන්නවා අකුසල මූල තුනක් තියෙනවා, ලෝභ, ද්වේෂ, මෝහ කියලා. එතකොට ඒක අකුසල මූලය, මුල. ඒ අකුසල මූලය නිසා අපි කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියන තත්වයට එන්නේ. එතකොට අපි මනෝ කර්මයක් හිතේට ගත්තාම අවිද්‍යාව දැඩි ලෝභය, ඒ කියන්නේ තව කෙනෙකු සතු දේ මට අයිති වේවා කියලා හිතන තරමට ආශාව බලවත් වෙනවා. එතකොට මේ ආශාව බොහොම භයානකයි. කෙනෙකුගේ මරණය පවා ඇති කරවන්න පුළුවන් මේ බලවත් ආසාව නිසා. වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ බලවත් ආසාව නිසා මරණය පවා ඇති වෙන්න පුළුවන්. අහලා තියෙනවද මච්චරිය කෝසිය සිටුවරය ගැන? නැහනේ. මච්චරිය කෝසිය සිටුවරය බොහෝම කෝටි ගණන් ධනෙ තිබෙන කෙනෙක්, හැබැයි ලෝභ.
මසුරු සිතාන ගුහම දන්නවා.
දවසක් මහමග යනකොට කෑම බීම මුකුත් නැතිකමට මිනිස්සෙන් කිරි රොටියක් හදාගෙන කනවා. මේක කනවා දැක්කම මේ මිනිස්සයාට හිතුණා කිරි රොටි කන්න. හරිම ආසාවක් ඇති වුණා කිරි රොටි වලට. දැන් ගෙදර ගියා මේක කාටවත් කියන්න බයයි. දැන් මේ වියදම් කරන්න වෙනවනේ රොටි කන්න. ඉතින් බොහොම මේ ආසාව ඇතුලේ සංගවගෙන ඉඳලා මෙයා වශයෙන් ඉපුණා. දැන් හොඳටම ශරීරයේ පුස වෙලා ගිහිල්ලා දුර්වර්ණ වෙලා ඇඳට වැටුණා. ඉතින් වෛද්‍යවරු පරීක්ෂා කරලා බලනෝ කිසි ලෙඩක් නැහැ. ඉතින් බිරිඳ තේරුම් ගත්ත මොකක් හරි ඇති ඉතේ සංගවගෙන කියලා බොහොම ආදරෙන් කතා කරලා ඇහුවා, අනේ කියන්නකෝ මොකද්ද ඔයාට තියෙන දෙඩේ, මොකද්ද උමනාව කියලා. එතකොට බොහොම ඉතින් කිඳිරි ගානකොට කිව්වා මට කිරි රොටි කන්න ඕනේ. ඉතින් ඕක ඔච්චර දෙයක් නෑ, අපි මේ නුවරටම දෙමුකෝ කිරි රොටි හදලා. තමසර පිස්සුද නුවරටම කිරි රොටි දෙන්න? කොච්චර භාණ්ඩාගාරයෙන් ධනයක් ඇයි දෙහෙම වුණා? හා හා, එහෙනම් අපි නුවරටම දෙන්න ඕනේ, අපි මේ නගරයට විතරක් දෙමුකෝ. තමසර පිස්සුදෝ, මේ රටේ ඉන්න මිනිස්සුන් රොටි කවන්නේ? ඉතින් එයා බිරිඳකුවා, එහෙනම් කමන්නේ අපි මේ ගෙදර ඉන්න අයට හදාගමුකෝ. නෑ නෑ, ඒ ඕනෙත් නෑ. එහෙනම් කමන්නේ, එහෙනම් අපි දෙන්නට විතරක් හදාගමු කියලා. කිරි රොටි, කිරි රොටි. කැවුම් කියන එක වෙන එක. කැවුම් කියන එක වෙන එක. මේක කිරි රොටි. ඊළඟට මොකද කළේ? හා, එහෙනම් අපි දෙන්නට විතරක් හදාගමු කියලා උඩුමහලට ගියා. දැන් කිරි රොටි කන්න. බුදුහාමුදුරුවෝ සවැත් නුවර, දැන් මේ ජුදුම් ගණනාවක් මේ සිදුවීම වෙන්නේ, උන්වහන්සේ දැක්ක මච්චරිය ගෝසිය සිටුත් බිරිඳත් අද හේතු සම්පත් තියෙනවා රහත් වෙන්න තරම්. මුගලන් හාමුදුරුවන්ට කතා කළා, මුගලන අන්න මච්චරිය ගෝසිය කිරි රොටි කන්න යන්නේ උඩුමහලට. මුගලන් හාමුදුරුවෝ වැඩම කරලා ජනේලේ අයිනෙන් පෙනී හිටියා, හසු වැඩ ඉන්න දැන්. ඉතින් මච්චරිය ගෝසිය උත්සාහ කළා මුගලන් හාමුදුරුවන්ට මුකුත් නොදීම යවන්න. යන්න යන්න කිව්වා මහණ. මුගලන් හාමුදුරුවොත් යන්නේ බුදුවන්නට නෑවේ. ඉතින් බැරිම තැනක ඕනේ චූටි එකක් හදලා දෙන්න කියලා. පුංචි එකක් දුන්නාම ලොකු එකක් එනවා. හා හා, උතනම් දෙන්න. ඊළඟට පිටි චුට්ටක් දාලා තව එකක් හදන්න හැදුවා. ඒකත් ඊට වඩා ලොකු වුණා. ඉතින් මේ විදියට හැදුවා හැදුවා පොඩි එකක් හදාගන්න බැරුව. ඉතින් කමන්නේ ඔන්න එකක් දෙනවා කියලා කිව්වහම එකක් දෙන්න ගියාම ඔක්කොම ටික පාත්‍රයට වැටුණා. ඉතින් මේ සිදුවීමෙන් ප්‍රසාදයට පත් වෙලා මුගලන් හාමුදුරු කෙරේ පැහැදුනා. උන්වහන්සේගේ ඍති බලයෙන් මේ දෙන්නවත් අරගෙන සවැත්නට උන්වහන්සේ බණ කියලා මේ ලෝභ කමේ ආදීනෝ කියලා ධර්මාවබෝධයට පත් කළා. අන්න අර වගේ ඒ වගේ ආසාවල් ඇති වුණාම කෙනෙකුගේ හිතේ සංවේදනය තියා මේ ශරීරයේ පවා නොයෙක් රෝග ව්‍යසන ඇති වෙලා කුරුස වෙලා මරණය දක්වා එතන හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ මරණය විතරක් නෙමෙයි, ඒ හේතුවෙන් ඊළඟට අපි සංසාරයේ කවදා හරි තිරිසං, ප්‍රේත, අසුර, නිර්වය ආදී මේ සිව් අපායේ තැනක උපන්න නම් ඒ උපදින්න හේතු වෙච්ච වැඩි වාර ගණනක් මේ තෘෂ්ණාව ආසාව තමයි මූලික වෙලා තියෙන්නේ. එතකොට යමකට ආසාව බෙඳිලා තිබුණා නම්, ආසාවෙන් යුක්ත වුණා නම්, ඒ ආසාවෙන් යුක්ත අරමුණ මරණ මොහොතේදී සිහි වෙන්න පුළුවන්. එයා මරණ මොහොතේදී ආසාවෙන්, දෙඩි ආසාවෙන් යුක්ත අරමුණ දරුවා වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්, මුළු පුරාම ඉතිරි වෙන්න පුළුවන්, රත්තරන් බඩු ටික වෙන්න පුළුවන්, යන වාහනේ වෙන්න පුළුවන්. මේ චිත්‍රය මේ සලකුණ හිතට පේනකොට අන්න ආසාව උපදිනවා. එතකොට හිත ලෝභ සහගතයි. අන්තිම හිත තෘෂ්ණාවෙන් තෘෂ්ණාසහගත සිත බර හිත. ඉහළට යන එක මේ පහළට යනවා. සතර පායට යන තැනක. එනිසා මේ ලෝභය මූලික වෙලා උපදින මේ ආසාව මෙලව දුක පිණිස, සංසාරික බොහෝ දුක් පිණිස හේතු වෙන බලවත් අකුසලයක් වෙනවා වගේම සියලු දුකට මූලය හේතුව හැටියට, දුක්ඛ සමුදය හැටියට දක්වන්නේ තෘෂ්ණාව, ආසාව බව අපි අහලා මතක තියාගෙන තියෙනවා.
මට හිතලා මේ ප්‍රශ්නේ අහපු එක්කෙනා අහන්නේ නැත්තේ ආසාව කියන වචනේ දැන් ඉදිරියදා ජීවිතයේදී, ලෞකික ජීවිතයේදී සමාජයට පාවිච්චි කරන මේ වගේ ආසය ගෙනගන්න ආසය වෙන්න පුළුවන්. සමාජයට අපි ධර්මය අහන්න ආසය කියන්න පුළුවන්. අන්නේ ආශාවයි තණ්හාවයි වගේ ඒ දෙක අතර ඒ Tamante ඇති වෙන ආශාව තණ්හා මට්ටමට වැටෙනවා කියලා අදහස දන්නේ Tamante ඇල්වේ.
ඡන්දය දෙපැත්තක් තියෙනවා. ආශාව කැමැත්ත කියන අදහසමයි ඡන්දය කියලා කියනකොට, ඡන්දය කියලා කියන්නේ කැමැත්ත ආශාවමයි. ඒකේ තියෙන කුසල ඡන්ද අකුසල ඡන්ද කියලා දෙකක්. කුසල ඡන්දය හොඳයි, අකුසල ඡන්දය අපිට පිණිසමයි පවතින්නේ. දැන් අපි බණ දහම් අහන්න මේ සිල් සමාදන් වෙන්න බණ අහන්න භාවනා කරන්න දන් දෙන්න කැමැත්තක් තියෙන්න ඕන ඡන්දයක් තියෙන්න ඕන ඒ ඡන්දය නැත්තම් මේ කටයුතු කරගන්න බෑ මේ ලෞකික කුසලය කරන්නත් බෑ ලෝකෝත්තර මාර්ගයේදී අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තාම තියෙනවා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා සතර ඍද්ධිපාදයක් එතකොට එතනදි ඡන්දය ඍද්ධිපාදයක් වෙනවා එනිසා එතනදි කතා කරන්නේ කුසල ඡන්දේ. ඒ ඡන්දය කියන එකේ කුසල පැත්ත
කුසලේ දින ආශාව කියන පුළුවන් නේ
ආශාව. ඔව්. plus ආශාව කැමැත්ත ගන්න පුළුවන් ඉතින්. එතනදි අපි බලන්න ඕන අර මූලය ලෝභය. දැන් කුසල ඡන්දේදී තියෙන්නේ ලෝභය වඩවන්න නෙමෙයි. ලෝභය ගෙවා දමන්නයි කැමැත්ත. දැන් අපි හිතමු දානයක් දෙන්න කියලා. ඒ කියන්නේ යමක් දෙන්නනේ. යමක් දෙනවා කියනකොට ලෝභය කියන එකේ තියෙන අල්ලගන්න එක, තද කරගන්න එක. දෙන එක වළක්වන එකනේ. එතකොට අපි ලෝභයට ප්‍රතිවිරුද්ධ කැමැත්තක් උපදවා ගන්නව දෙන්න. ලෝභය මැඩගෙන ලෝභය යටපත් කරගෙන දෙනවා පරිත්‍යාග කරනවා. එතකොට ඒ ඒ ඒ වගේ අවස්ථාවලදී ඒ ඡන්දයට ඒ කැමැත්තට කුසල ඡන්ද කියලා කියනවා. කුසල ඡන්දය කියන්නේ එක වඩන්න ඕන එකක්, පවත්වන්න ඕන එකක්, දියුණු කරන්න ඕන එකක්. ඒක කුසල පැත්තට අයිති එකක්.
ඊළඟ ප්‍රශ්නය ගිහියෙකුගේ අවශ්‍ය කාලයෙන් පවත්වා ගැනීමට මෙම භවයේ කරන්නා වූ පින් සහ කුසල් විභාග වන්නේද ගිහියෙකුගේ අවශ්‍යතාවය පවත්වා ගැනීමට මෙම භවයේ කරන්නා වූ පින් හා කුසල් විභාග වන්නේද නැතිනම් එම පින් සහ කුසල් විභාග වන්නේ මරණයෙන් පසු උපතක් සඳහාද
හොඳයි මේ ශාසනයේ තියෙන දෙපැත්තක් කාලික හා අකාලික කියලා අපි ධර්මයේ ගුණ කියනකොට අකාලිකෝ ඊපස්සිකු අකාලිකයි කල් නොයවා මේ කර්ම විෂය ගැන කතා කරනකොට ඒක කාලිකයි ඒක පෙන්වන්නේ සජ්ජෝ කීරං වමුච්චති කිරි මුදවපු ගමන් කිරි දෝපු ගමන් මිදෙන්නේ කිරි ටික මිදෙන්න යම් වෙලාවක් යනවා. ඒ නිසා කර්මය කළ ගමන්ම විපාකයට එන්නේ නැහැ. ඒ විපාකයට සුදුසුසේ සකස් වෙන්න ඕන. එතකොට ඒකට යම් කාලයක් යන්න පුළුවන්. ඒ නිසා කර්මය ගැන කතා කරනකොට කාලිකයි කියලා කියනවා. කුසලයට අකුසලයට දෙකටම දෙකම අපි කතා කරන්නේ කාලිකයි. නමුත් අහලා තියෙනවා පින්වතුන් දිට්ඨ ධම්ම වේදනීය, පොපජ්ජ වේදනීය, පරාපරිය, අහෝසි කර්ම කියලා මේ කර්මය විපාකයට එන ආකාරයක්. එතනදි තියෙන දිට්ඨ ධම්ම වේදනීය මෙලෝ වශයෙන්ම යම් විපාකයක් විඳින්න වෙන අවස්ථාවක් ගැන කියවෙනවනේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්. එතකොට කුසල වේවා අකුසල වේවා මේ දෙපැත්තටම මෙලවින් ලැබෙන විපාකයකුත් තියෙනව නැතුව නෙමෙයි. ඒක දැන් මේ කර්මය කරන මොහොතේම නොවෙන්න පුළුවන්. නමුත් ඒ ජීවිතය තුළ ඒක විපාකයක් තියෙනවා. අපි හිතමු බොහෝ අකුසල් කරන කෙනෙකුට වරදිසහගත ජීවිත පැවතුම් ඇති කරන කෙනෙකුට මෙලොව වශයෙන් ලැබෙන විපාකයක් තමයි අනිත් අය පිළිකුල් කරනවා, අනිත් අය ප්‍රතික්ෂේප කරනවා, අනිත් අය ඇසුරු කරන්න කැමති නැහැ. අනිත් අය ළඟට එනවට කැමති නැහැ. ඉතින් ඒක මෙලොව වශයෙන් එයා ලබන අපකීර්තියක් ලබනවා, මෙලොව වශයෙන් නින්දා ලබනවා. මෙලොව වශයෙන් ලබන විපාකයක්. දාන ආදී සීලාදී පින්කම් කුසල් වල යෙදෙන අය අනිත් අයට ප්‍රියයි. අනිත් අය සංග්‍රහ කරනවා, අනිත් අය ඇසුරු කරන්න කැමති, ළඟට එනවට කැමති, උදව් කරන්න කැමති ඒ වගේ අයට. ඉතින් මෙලොව වශයෙන් ඒ වගේම ආනිසංසයක්. ඒ වගේම ඒ අයගේ ඉරියව් ඉන්ද්‍රියන්හි අර ලෝභයෙන් ද්වේෂයෙන් මෝහ සහගතව නොඑක් අකුසල ධර්මයන් යෙදෙන කෙනා බොහොම දකින්න අප්‍රියයි. ආගේ ටිකක් ඉරියව් අප්‍රසන්නයි. අර නිතර පින්නක කුසලයක යහපතක යෙදෙන කෙනා බොහොම ප්‍රසන්නයි. අනිත් අයට දැන් අපි මෛත්‍රී වඩන කොට කියන්නේ මනුස්සානම් පිය හෝති, මනුස්සයන්ට අප්‍රිය වෙනවා. අමනුස්සානම් පිය හෝති, අමනුස්සයන්ට අප්‍රිය වෙනවා. දේවතාවක් අන්ති දෙවියොත් රකිනවා. මෙලෝ වශයෙන්ම ලැබෙන ආනිසංස ගොඩක් තියෙනවා. දැන් මෛත්‍රියේදී ආනිසංස 11ක් කියනවා. ඒන් 10ක්ම මේ ජීවිතේ තුන. ඉතින් ඒ නිසා මෙලවදී ලැබෙන යම් ආනිසංසයකුත් තියෙනවා. ඊළඟට ඉතින් දැන් මේ ප්‍රශ්නේ දිහානේ අවශ්‍ය පිළිබඳව, ඒ අවශ්‍ය දීර්ඝ වීම, කෙටි වීම පිළිබඳව සැබවින්ම අපේ ජීවිතයක් ගෙවාගෙන යනකොට ඒකට විපාක එන හැටි විවිධයි. ජනක, උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියලා කර්ම ප්‍රභේදයක් තියෙනවා. ජනක කියලා කියන්නේ උපද්දවන කර්මයට. ජනක උපද්දවන කර්මය. උපස්තම්භක කියලා කියන්නේ අත දෙනව, නැගිටින්න හදන කෙනාට අත දෙනවා වගේ. උපස්තම්භක. උපපීඩක එවිදගෙන යන කෙනාව තල්ලු කරලා දැම්මා වගේ පීඩා කරන, ජීවන කර්මයට පීඩා කරන ගතිය. මේ මේ කුසල කුසල දෙපැත්තම සලකා බලන්න ඕන. ඊළඟට උපඝාතක සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා දානවා, නසලා දානවා. ඒකේ හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. අපි හිතමු ජනක කර්මයෙන් මිනිස් ආත්ම භාවය ලැබලා දුන්නා. ඒ උපන් කර්මයට ඉතරයි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රවෘත්ති විපාක වශයෙන් වෙනත් වෙනත් සංසරික කළ කුසල පුණ්‍ය ධර්මයන් ඉදිරිපත් වෙලා එයාව නැගී සිටින්නට සපතින් සපවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව පුණ්‍ය විපාක වශයෙන් එකතු කරලා දෙනවා. එහෙම සුවසේ ජීවිත ගෙවන කෙනාට ඔන්න යම් යම් බාධක අකුසල කර්මත් ඉදිරිපත් වෙලා පීඩා කරනවා. අර සැපතට බාධා කරනවා. අපි කියන්නේ අපල වදුරු කාල කියලා ඒ කාලෙට. ඒ උපපීඩක කර්ම විපාකයට ආපු කාලේ පීඩා කරනවා. අර සැපසේ ගෙවපු ජීවිතයට බාධා කරන පීඩා කරන උපපීඩක කර්ම. ඉතින් ඔන්න පීඩා විඳින්න බොහොම අපල කාල කී කියා ඉතින් අඬමින් වැළපෙමින් නොඑක් විදිහෙන් සමහරලාට ජීවිතය ගෙවෙනවා. සමහර වෙලාවට උපඝාතක අර කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම වෙනත් කර්ම බලවේගයකින් ඇවිල්ලා කපා දානවා, විනාශ කරලා දානවා. හදිසි අනතුරකටපත් වුණා වගේ ජීවිතය අවසන් වෙනවා. දෙලොත්තරයක් තියෙද්දි පහන නෙවුණා වගේ ආවිසක් තියෙන කර්මයක් තියෙන බාහිර ආපු බලයකින් බිඳලා යනවා. ඒක තමයි උපඝාතක කර්ම කියලා. එතකොට ඒ අනුව ගත්තහම අපේ මෙලව ගත කරන ජීවිත තුළට එන යම් යම් බාධක ඉවත් කර ගැනීමේ, ජීවිතයට සුරක්ෂිතතාවයක් ඇති කර ගැනීමේ හැකියාව සැබවින්ම මෙලව අපි කරන ක්‍රියාකාරකම් තුළ යම් දුරකට තියෙනවා. අපි අර ඉස්සෙල්ලා කිව්ව අර පුංචි දරුවෙකුගේ කතාවක්, යකෙක් අල්ලලා හන්නනේ ආවේ, යකාට ගොදුරු වෙන්න තිබුණානේ. නමුත් නමෝ බුද්ධාය කියන මේ බුදු ගුණය සිහි කිරීම පමණකින් එයාගේ ජීවිතයට වෙන්න ගිය හානිය වැළකුණානේ. එතකොට මෙලෝ වශයෙන් වචනයෙන් කළ යහපත් ක්‍රියාවක ප්‍රතිඵලය තමන්ගේ ජීවිතයේ සුරක්ෂණය. ඒ නිසා අපි මේ ජීවිතය තුළ යහපත් සුචරිතවත් දේ යම්තාක් රයිනම් ඒවා සම්‍යක් ප්‍රයෝග ගණයට යනවා. ඒ බඳු තැන්වලදී අර අකුසලයේ විපාක දෙන්න තියෙන ඉඩ වැලකී යනවා. දැන් අපි දන්නවා කුණු එකතු කරන්නේ කුණු මුල්ලට. කුණු තියෙන තැනටනේ කුණු එකතු කරන්නේ, අතුගාල. එතකොට වටිනා දෙයක් තියන්නේ වටිනා දේ තියෙන තැනක. එතකොට අපේ ජීවිතයේ පැවැත්ම පුණු ගොඩක් වගේ නම්, අකුසල සහගත කාය කර්මෙන්, වාක් කර්මෙන්, මනෝ කර්මෙන් යුක්ත නම් සසර පුරාවට කළ අකුසල කර්ම ඔකට ඇවිල්ලා හේතු වෙන්න පුළුවන් විපාක වෙනස. අර කුණු තැනට තැනට කුණු එකතු වෙනවා වගේ. හැබැයි අපේ ජීවිතය අපි සුචරිතවත් කාය කර්මයෙන් වාක් කර්මයෙන් මනෝ කර්මයෙන් යුක්ත නම් අකුසල කර්මයක් ආවත් ඒ හැටි බරපතල වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙල්ල කැඩිලා යන්න තියෙන එකක් අතක් කැඩිලා යන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කියනවා අපි මෙච්චර හොඳ කරලත් අපිටමයි නෙවෙන්නේ කියලා. හැබැයි ඒ ටික නොකළා නම් බෙල්ලයි කැඩෙන්නේ. එහෙම හිතින්දයි අතක් කැඩිලා මේරුනේ. ඒ නිසා අපි යමක් කරමින් ඉන්නවා නම් යහපතක් බරපතල කුසල කර්මයක් වුණත් විපාකයට එන්න ආවහම ඒක අවම වෙලා යනවා. සල්ප විපාකයකින් ඒක ගෙවිලා යනවා. එහෙමත් නැත්නම් සසරේ කළා බොහෝ කුසල ධර්මයන් අර කුසල සහගත පැවැත්මට එකතු වෙලා කුසල විපාකයට එනවා. අකුසලයට විපාක එන්න ඉඩවලකින් බුදුහාඳුරෝක දේශනා කරනවා කුසලේන පිටියරි. කුසලයෙන් අකුසලයේ වහන්න පුළුවන් කියනවා. දැන් අසුචි ගොඩක් තියෙන තැනකට එතන මහ දුර්ගන්ධ තැන පිළිකුල් තැන. හැබැයි අපි වැලි දෝතක් ගෙනihin දැම්මොත් ඒක ටිකක් වෙහෙනවා. තවත් වැලි දෝතක් දැම්මොත් තවත් ටිකක් වෙහෙනවා. තවත් වැලි දෝතක් ගෙනිලා දැම්මොත් තවත් ටිකක් වෙහෙනවා. ওই විදිහට වැලි ටිකක් එතනට දැම්මොත් දැන් එතන සම්පූර්ණයෙන්ම අසුචි ගොඩ වෙහිලා. දැන් එතන පුද බිමක් කරගන්න පුළුවන්. ඒ වගේ අපේ ජීවිත තුළ යම් අකුසල විපාක ඇවිත් තිබුණත් ඒක කුසලයෙන් වහලා දාන්න පුළුවන්. කුසලයෙන් වහලා දාන්න පුළුවන්. ඒ නිසා අද අපි ගත කරන ජීවිත පැවැත්ම තුළ මේ ජීවිතයේ සොඳුරු පැවැත්මට ඍජු බලපෑමක් කරනවා. ඒක බොහොම ස්වල්ප බලපෑමක් ඒ වුණාට මේ ජීවිතයට ලොකුයි. ඒ කියන්නේ අපි කළ කර්මයට අනුව මෙලෙවෙන් අපට ලැබෙන්නේ හතෙන් එකක් නේ. ධිට්ඨි ධම්ම වේදිනී වෙනකොට. එතකොට ඒක සංසාරිකව ගත්තාම ඒ වගේ දහස් ගුණයක ප්‍රතිවිපාකයක් අපට අත් විඳින්න පුළුවන්කම තියෙනවා. මෙලෙවෙනුත් යම් විපාකයක් විඳි. ඒ නිසා මෙලව කරන දේ මෙලවටද යම් විපාකයක් තියෙනවා. හැබැයි මේ කරපු ගමන්ම අනිත් පැත්තටම ලැබෙනවා කියන එකක් නැහැ. එහෙම ලැබෙන අවස්ථාවක් තියෙනවා. දැන් නමෝ බුද්ධාය කියනකොටම අනිත් පැත්තට ලැබුණා. යකා පැනලා ගියා. ඉතින් එහෙමත් අවස්ථාවල් තියෙනවා.
ගිනම්පත් දෙකම මාර පොමණයන් පසදන අපි යන ප්‍රශ්නයක් හදා ගන්නවා. උදේ දේශනාවෙන් කියවුණු පරිදි කෙටියෙන් නුවද දුක පිරිසිඳ දැකීමට කළ යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. උදේ දේශනාවෙන් කියවුණු පරිදි කෙටියෙන් නුවද දුක පිරිසිඳ දැකීමට කළ යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. මේ පිරිසිඳ දැකීම කියන වචනේ තමයි තේරුම
ඊළඟට ධර්ම දේශනාවට අපි ඒ ටික ගන්න.
ඊළඟ ධර්ම දේශනාවේ ටික පැහැදිලි කරනවා. ඊළඟට නම් ගොඩක් ප්‍රශ්නය වගේ තමයි පාචික වහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේලා අනන්ත ප්‍රමාණයක් මීට පෙර සිටියද ඇයි 28ක් පමණ පූජා
ඔව් ඒක නම් ප්‍රශ්නයක්ම තමයි. ඇයි මේ 28ක් විතරක් තෝරගන්නේ? එක්ක බුදුහාමර අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ලැබපු 24 නම තෝරගන්න ඕනේ. ඊට වැඩියෙනුත් ටිකක් එහාට තෝරගත්තේ මොකද කියලා. ඉතින් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේලාගේ 15 අතිශයින් දුර්ලභයි. කල්පගානකට පස්සේ ලෝක පහළ වෙන්නේ ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා එක හා සමාන ගුණවලින් යුක්තයි. සරියුත් හාමුදුරු කරන ප්‍රකාශනයක් තියෙනවා සූත්‍රයක මට හරියට මනිස්චිත නෑ. උන්වහන්සේ බුදුහාමුදුරුව ගැන මහා සිංහනාදයක් නගෙන මට මතක හැටියට ඒ සූත්‍රේ නම් කළක් තියෙන්නේ සාරිපුත්ත සිංහනාද සූත්‍රය වගේ නමකින්. බුදුහාමුදුරුව ඉදිරියේ සරියුත්නාදුරු කියන ස්වාමීනි, ඔබ වහන්සේ වැනි ඔබ වහන්සේට වඩා ගුණ නුවණින් යුක්ත කෙනෙක්, බෝධයෙන් ධර්මයෙන් යුක්ත කෙනෙක් අතීතයේ පහළ වෙලත් නෑ, අනාගතයේ පහළ වෙන්නෙත් නෑ කියලා කියනවා. ඔබ වහන්සේ වැනි ගුණයෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ධර්මයෙන් යුක්ත කෙනෙක්, ඊට වැඩි කෙනෙක් අතීතයේ පහළ වෙලත් නෑ, අනාගතයේ මීට වඩා වැඩියෙන් ඇති කෙනෙක් පහළ වෙන්නෙත් නෑ කියලා. උදාහරණ මතක් කරනවා, සාරිපුත්තයනි, ඔබේ ප්‍රකාශනයේ බොහොම බලවත්. කොහොමද ඔබ කියන්නේ, මොනවද දැකලාද කියන්නේ? අතීතය ඔබ දැක්කද? අතීතයේ පහළ වෙච්ච බුදුරුව, අනාගතයේ පහළ වෙන බුදුරුව දැක්කද? මට වඩා වැඩියෙන් යමක් තිබුණේ නෑ කියලා, අනාගතයේ පහළ වෙන බුදුවරුන්ටත් මට වඩා වැඩියෙන් යමක් නෑ කියලා ඔබ දැක්කද? දැකලාද කියන්නේ? සාමීනි, දැකලා නම් නෙමෙයි. ඒත් එක්තරා න්‍යායකින් මම මේක කියන්නේ. මකද්ද සාරිපුත්තනි, න්‍යාය ස්වාමීනි, යම් නුවරක් තියෙනවා, ඒ නුවර වටා බොහෝම ශක්ති සම්පන්න වට ප්‍රාකාරයක් පවුරක් බැඳලා තියෙනවා. යම් පුරුෂයෙක් මේ පවුර වටාම ඇවිදලා හොඳට සොයා බලනවා, රිංගන්න පුළුවන් සිදුරක් තියෙනවාද කියලා. එතකොට එයාට පේනවා බලලෙකුට තරමවත් රිංගන්න සිදුරක් ඒ ප්‍රාකාරේ නැහැ. වටේම ඇවිදලා බලනවා, බලලෙකුට පමණවත් රිංගන්න සිදුරක් නැහැ. එහෙම වටාම බලාගෙන ගිය කෙනෙකුට ඒකාන්ත කොට කියන්න පුළුවන් බුදුහාමුදුරුවනේ, යම් කෙනෙකු මේ නුවරට යනවා නම් හෝ එනවා නම් මේ දොරටුවෙන්මයි යන්න ඕන. නුවරට යම් කෙනෙකු මේ ඇතුළු වෙනවා නම් මේ දොරටුවෙන්මයි ඇතුළු වෙන්න ඕන. නුවරින් යම් කෙනෙක් පිට වෙනවා නම් මේ දොරටුවෙන්මයි පිට වෙන්න ඕන. අන්න ඒ වගේ ස්වාමීනි, එකම දොරටුවක් ඇති නුවරකට ඒ දොරටුවෙන් ඇතුළු වෙන්නත් ඕන, පිට වෙන්නත් ඕන වගේ, මේ ලෝකේ යම් තාක් බුදුවරු පහළ වුණා නම්, පහළ වන්නේ නම්, ඔබ වහන්සේ පහළ වී වැඩ සිටී නම්, සියලු දෙනා වහන්සේම අවබෝධ කරගන්න ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි. අද ඔබ වහන්සේ යම් බඳු චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගෙන ඇත්නම්, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණයි. ආයි දුක ඉතුරුවක් නෑ, තව ප්‍රහාණය කළ යුතු තව බොහෝ ඉතුරු වෙලා නෑ. නිරෝධය ඉතුරු වෙලා නෑ, මාර්ගය ඉතුරු වෙලා නෑ. සියල්ල ඔබ වහන්සේගේ අවබෝධයට ගිහිල්ලා සියල්ල සම්පූර්ණයි. ඉතින් අතීතයේ බුදුවරු යම් තාක් පහළ වුණා නම්, උන්වහන්සේලාත් මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කළා. ඉතින් අනාගතයේ යම් තාක් බුදුවරු පහළ වේ නම්, මේ චතුරාර්ය සත්‍ය මේ ආකාරයෙන්මයි අවබෝධ කරන්නේ. ඒ නිසා මෙන්න මේ න්‍යායෙන් තමයි ස්වාමීනි, මම ඔබ වහන්සේට වඩා වැඩි කෙනෙක් අතීතයේ පහළ වුණෙත් නෑ, අනාගතයේ පහළ වෙන්නෙත් නෑ කියලා කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කළා උන්වහන්සේගේ නුවණට, උන්වහන්සේ කළ අවබෝධයෙන් කළ ඒ ප්‍රකාශනයට. ඉතින් ඒ අනුව ගත්තාම මොවුන් මේ ලෝකේ ලක්ෂ ගණන් බුදුවරු පහළ වුණත්, ඒ හැමදෙනා වහන්සේම එකම අවබෝධයකින් යුක්තයි. හැබැයි ඒ අවබෝධයට පැමිණි ගමන් මඟ වෙනස්. මොකද බුදුවරු වීරයාදික ශ්‍රද්ධාධික, වීරයාධික, ප්‍රඥාධික කියලා කොටස් තුනකට බෙදෙනවා. එයින් ප්‍රඥාධික බුදුවරු තමයි කෙටි කලකින් බුද්ධත්වයට පත් වෙන්නේ, කෙටි කලකින්ම පිරිනිවෙනවා. අපේ බුදුහාමුදුරුව ප්‍රඥාධිකයි, සාරාංශ කල්පලක්ෂයයි, 45 අවුරුද්දයි වැඩ හිටියේ, පිරිනිවෙනවා. ඊළඟට ශ්‍රද්ධා වීරයාධික අටාසංක කල්පලක්ෂයක් පාරමී කාලය කලක් වැඩ ඉන්න උන්වහන්සේලා. ශ්‍රද්ධාධික බුදුවරුන්ට 16 අසංක කල්පලක්ෂයක් යනවා බුදු වෙන්න. පාරමී කාලය බොහෝ කලක් වැඩ ඉන්නවා බුද්ධ රාජ්‍ය තුළ. එතකොට ඒ උන්වහන්සේලාට ගත වෙන කාලය අනුව ඒ බුදු වීම. හැබැයි බුද්ධත්වය කියන එක අවබෝධය කියන එකේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට වන්දනමාන නමස්කාර කරනකොට මේ සියලු දෙනා වහන්සේගේ අවබෝධය එකක් වූ බැවින් සියලු බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් වන්දනාව නමස්කාරය වෙනවා. ඉතින් මේ අටවිසි බුද්ධ වන්දනාව පිළිබඳව ප්‍රකාශනයක් අපට පිටකයේ ත්‍රිපිටක ධර්මයේ හොයාගන්න නෑ. මේ අටුවා අදහස් එක්ක එහෙම නැත්නම් මහායානික ඉගැන්වීම් එක්ක තමයි මේ වගේ පුද පූජා විදි අපේ ශාසනයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඔය එකතු වෙච්ච හුඟක් දේ ශාසන විරෝධී. අපි අද පිරිත් පොතේ උපග්‍රන්ථයේ යටතේ තියෙන අපි පිරිත්කින් අවසානයෙන් භාවිතා කරන දේශනා මුල් බුදු සමයට ගලපලා ගත්තොත් ඒ දහමට ගලපලා ගත්තොත් එහෙන් පිටින්ම ප්‍රතිවිරුද්ධයි. අපි ගත්තොත් යන්දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනාපෝ සකුණස්සද්දෝ පාපග්ගෝ දුස්සුපිනං අකන්ත බුද්ධානුභාවේන විනාශෝ. දැන් බලන්න මංගල සූත්‍රයේද දේශනා කරන හේතු වෙච්ච කාරණා මොනවද කියලා. එවකට ලෝකේ මංගල කාරණා හැටියට සම්මත කරගෙන හිටිය දිත්ත මංගල සුත මංගල මුත මංගල වශයෙන් තිබුණු ඒ උදේ පාන්දර ඇහෙන හඬ දැනෙන ගඳ සුවඳ දැනෙන පහස මේ වගේ දේවල් කුරුල්ලන්ගේ හඬ නරියෙක් හඬන හඬ ඇහුනොත් බල්ලේ කුඩු කුරුල්ලන හඬ ඇහුනොත් කෑරලෙක්ගේ හඬක් ඇහුනොත් මේව මහා අසුභ හඬ හැටියට බලලොත් ගියහඬ ඇහුනොත් අසුභ හඬ හැටියට නොයෙක් දේවල් දැනගෙන හිටියා. ආමුදුරු කෙනෙක් දැකින එකත් මේ අවමංගල කාරණාවක් හැටියටයි දැනගෙන හිටියේ. අර කෝක බලුවැද්දා ඒකනේ ආමුදුරංග මරන්නේ කිව්. ඉතින් ඇත්තකුත් ඇති දඩයන් අඳුන්නේ. ඉතින් කොහොම හරි එදා තිබිච්ච ඒ මංගල කාරණා හැටියට සම්මත කරගෙන හිටපු දේවල් වැරදි කියලා ඒව නෙමෙයි මංගල කාරණා කියලා බුදුහාර මංගල සූත්‍රයේ පනවන්නේ. නමුත් එහෙම පනවපු බුදුහාඳුරන්ගේ බුද්ධානුභාවයෙන් අපි දුර වෙන්න කියනවා යන්දුන් නිමිත්තන් අවමංගල. ඒ අවමංගල්‍ය වූ නිමිති කුරුල්ලන්ගේ හඬ සකුණස් සද්දෝ පාපග්ගෝ දුස්සපෙනං ඒ පාප සිහින මේවා දුර වෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා මංගලාව මංගල නොවේය කියලා පෙර කළපු දේවල් නැවත වතාවක් අපි ශාසනයට අරගෙන තියෙනවා, භාවිතාවට අරගෙන තියෙනවා. මහජන මතයත් එක්ක මිනිසා සතුටු කිරීම සඳහා වෙන්නට පුළුවන් විවිධ තරඟකාරීත්වයේ තුල එදා බ්‍රාහ්මණ සමාජයේ එක්ක තිබිච්ච සාදාට සාධාරණයි ඒවා. කොමාරි යම් විදිහකින් ඒ බඳු තැන් බොහෝ අපට දකින්නට ලැබෙනවා. ඉතින් හැබැයි සද්බුදවරු පිළිබඳව කියවෙන තැන් අපට තියෙනවා. දැන් කඳ පිරිත වගේ ගත්තත් නමෝ සත්තංනම් සම්මා සම්බුද්ධානන්ති සත්බුදුරුන්ට කරන නමස්කාරය ඒ කඳ පිරිතේ තියෙනවා. ඒ වගේම ආටානාටිය සූත්‍රය ගත්තාම ඒකේ තියෙනවා ආටානාටිය දේශනාවේ තියෙනවා ඒ සත්බුදුරයන් වහන්සේලා පිළිබඳව. සත්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව විශේෂයෙන් සලකාගෙනයි මේ ප්‍රකාශන තියෙන්නේ. ඉතින් අටවිසි බුදුරජාණන් වහන්සේලා පිළිබඳව එහෙම විශේෂණයක් මේ අපිට හමු වෙලා නැහැ. අපි දන්නේ නැහැ තියනවාද කියලා. අපි දන්න තරමින් ඒක බලන්න ඕනේ. ඉතින් කොහොමද තියෙන්නේ කියලා, කොතනින් කොහම ආවද කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වලට අදාළව එන ප්‍රතික තෝරගෙන එතුළු වුණේ කොහොමද කියලා. දැන් අනාගත වංශ දේශනාව කියලා වගේ ඒවා ඇතිවලා තියෙනවා. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේවද පසුකාලීනව එකතු වුණාද කියන එක මම දන්නේ නැහැ. ඉතින් ඒ බඳු දේශනා තියෙනවා. ඉතින් විමසා බැලුවාම මූල මුල අර්ථයට කොහොමද මේවා සසඳින්න ගැලපෙන්නේ කියලා බැලුවාම යම් යම් පරස්පරතා තියෙනවා. නමුත් කොහොම වුණත් කමන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා නෙමේ 48ක් බුදුරන් වහන්සේලාට වුණත් කමක් නැහැ 108ක් බුදුරජාණන් වහන්සේලාට වුණත් කමක් නැහැ බුද්ධ කියන නාමයෙන් යම් පූජාවක් පවත්වනවා නම් ඒක මහානිසංසමයි ඒකේ කුසලේ පිනේ කිසිම වඩුවක් නැහැ ඒ වැඩි වැඩියෙන් සීකොට වඳින්න වඳින්න ඒක ඒකාන්තයෙන් ආනිසංසමයි ඒ නිසා අටවිසි බුදුරජාණන් වහන්සේලා පිළිබඳව නෙමෙයි ඊට වැඩි බුදුවරුන් වහන්සේලා සිහිපත් කරගෙන උන්වහන්සේලා හමුෙහි වන්දනමාන පූජා කළත් මේක වරදක් නෑ ඉතින් මේක එන්නට පුළුවන් එක්තරා හේතුවක් එනක් ඇති සමහර වෙලාවට මොකද දීපංකර පාද මූලයෙන් විවරණය පටන් ගන්නෙ විවරණ අවධිය එතකොට ඒ දක්වා ඒ විවරණ ලබන්නට සුදුස්සෙක් වීම දක්වා ආපු ආසන්න කාලය පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා පිළිබඳවත් එහි සඳහන් වෙනවා මොන හේතුවකින් වහන්සේලාව ඒ නම් වලට එකතු කළාද දන්නේ නැහැ ඉතින් යම් කිසි සීමාවක පනවලා මොකද මේවා එකක්වත් අපට අපේ වර්තමාන අපේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කරනවා නම් ගෞරවපහාර කරනවා නම් ඒක සියලු බුදුරජාණන් වහන්සේලාට කළ පූජාවක්මයි කළ වන්දනාවක්මයි ඒ උන්වහන්සේලා එකම විදිහේ ධර්මය එකම සමාන සීලයකින් මොකද අසම සම යසමයන් වහන්සේලාට සමයි උන්වහන්සේලා ඒ නිසා උන්වහන්සේලාට කරන ලද පූජාවක්ම වෙන නිසා කිසි දෝෂයක් නැහැ කිසි වරදක් නැහැ ඒ වන්දනාව ඒ පූජාව නමුත් අපිට නිශ්චිතව අහවල් තැනින් සාක්ෂියක් අරගෙන කියන්න පුළුවන් කියන එක මගේ මතකයට නැහැ
දැනට ලැබිලා තියෙන ප්‍රශ්නයි අවසානයි තැපෑලෙන් ප්‍රශ්නෝගයක් ඇවිල්ලා තියෙනවා මෙතන ඉන්නවත් නැහැ වෙයි ගරුතර පිටිගත ගුණධර ස්වාමීන් වහන්සේ අශ්‍රතවත් පුදඥානයා තුළ පවතින වැරදි දෘෂ්ටි හය පැහැදිලි කර දෙමින් නිල්ලා සිටි ඉන්නවද
අයෝනිසෝ භික්කවේ මනසිකරන්තෝ චන්නං දිට්ඨීනං උප්පජ්ජති චන්නං දිට්ඨීනං අඤ්ඤතර දිට්ඨින් උප්පජ්ජති මේ වැරදි මනසිකාරයෙන් යුක්ත කෙනාට උපදින්න පුළුවන් දෘෂ්ටි හයක් තියෙනවා ඉතින් ඒකාන්තයෙන් එයින් යම් දෘෂ්ටියකට වැටෙනවා මේ වැරදි මනසිකාරයන් නිසා අත්තිමේ අත්තාතිවා සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති මම ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා යම් කෙනෙකුට දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගත්තාම ඒක ඒකාන්තයෙන් දෘෂ්ටියක්. සමහර කෙනෙකුට තියෙනවා සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, මමෙක් නෑ. නත්ති මේ අත්තාතිවා සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති හත්තනාව අත්තානං සංජානාමිතවා සච්චතේ තතු දිට්ඨි උප්පජ්ජති ආත්මෝ සිට ආත්මේම දකිනි තමාත් ඉන්නවා තමන් බැහැර ආත්මක් තියෙන අත්තනාව අනත්තානං තමා ආත්මයි බාහිරයේ පේන අනාත්ම බවට අනිත්‍ය බවට දුක් බවට අනාත්ම බවට බලනවා භාවනා කරන අයට ඇති වෙන අදහස් මේ ඊළඟට සමහර කෙනෙකුට ඇති වෙන්න පුළුවන් තමාව අනාත්මයි තමාව අනාත්මයි දෙතිස් කුණප වශයෙන් ධාතු වශයෙන් බලලා තමාව අනාත්මයි සත්‍ය පුද්ගලෙක් හැටියට පේන්නේ නෝ බාහිර ලෝකයේ ආත්ම කොට දකින්න අනත්තනාව අත්තානං සංජානාමිති වා සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති පස්සෙන් ඊළඟට තව සමහර කෙනෙකුට එනවා මේ වේදනා විඳින පව්පින්වල විපාක විඳින සුවදුක් විඳින මේ කෙනෙක් ඉන්නවා. මේ සත්වයෙක් ඉන්නවා, මේ පුද්ගලයෙක් නැහැ. නැත්තම් කවුද මේ පෙර කර්මවල විපාක විඳින්නේ? මේ සැප දුක් විඳින්නේ කවුද? මේ සැප දුක් විඳින පෙර කර්මවල විපාක විඳින කෙනෙක් ඉන්නවා. ඒවන් වදෝ වේදෙයෝ. මේ වේදනා විඳින විපාක විඳින කෙනෙක් ඉන්නවා. මෙන්න මේ කියන දෘෂ්ටිහය එවන් දිට්ටිගතන් දිට්ටිගානන් දිට්ටිකාන්තාරෝ දිට්ටි විසූකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජන සංයුක්ත. මෙන්න මේ විදිහේ දෘෂ්ටිගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට අපි ඒකාන්තයෙන් මේ දෘෂ්ටිහයෙන් එකක තමයි ඉන්නේ. මේ දෘෂ්ටි හයටම නොඇටි දිට්ඨියෙන් දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ සෝතාපන්න වෙනකොට. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන ධර්ම තුන අතහැරෙන්නේ සෝතාපන්න භවයේදී. මේ සෝතාපන්න භවට පත් වෙනකන් මේ විෂයාකාර සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි. මේ හයාකාරයකින් ඒ දෘෂ්ටිය නියෝජනය වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දෘෂ්ටීන්ගෙන් දුරු වෙන්න නිදහස් වෙන්න පවතින මාර්ගය තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේදී අපි යම් මොහතක ඉඳන් දුක් කන්ති යෝනිසෝ මනසිකරෝති මේ දුක නේද අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරි මේක නේද දුකට හේතුව. අර සිදුර හොයාගත්තා වගේ අපි උදේ සිදුර හොයාගත්තා වගේ අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනස අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනස මේ සිදුර වැහුවොත් මේ ප්‍රශ්නේ විසඳෙනව නේද? අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකාරෝ මේ සිදුර වහන්නම් මෙන්න මේ විදියට නේද? මේ සිදුර මේ විදියට වැහුවොත් වැහෙනව නේද? අන්න දන්න මෙන්න මේ සතර නුවණින් යුක්ත කෙනා අර කියන දෘෂ්ටියෙන් වහා නිදහස් වෙනවා. ඒ නුවණ භාවිතා කරලා එයාට සත්වයෙක් පුද්ගලයෙක් කෙනෙක් දෙයක් යමක් පේන තැන මේ සම්මයක් දර්ශනයට පැමිණි කෙනා දුක් වූ ස්කන්ධ ටික දකිනවා. ඒ දුක් වූ ස්කන්ධ ටික ඉබේ හටගත්තේ නැහැ, මෙන්න මේ හේතුන්ගින් හටගත්තේ කියලා හේතුව දකිනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර මේ හේතුන් හටගත්තේ. මේ හේතු නැති වෙනකොට මේ දුක් වූ ස්කන්ධ ටිකේ නිරෝධයක් දකින්න පුළුවන්, නොහට ගන්න බවකටපත් වෙනවා. ඒ නොහට ගන්න බවට නිරෝධයට පත් වෙන්නේ මෙන්න මේ විදිහට බැලුවාමයි කියලා. ඒ විදිහට බලන කෙනා, ඒ විදිහට දකින කෙනා අර කියන අත්තිමේ අත්තාති නත්තිමේ අත්තාති අත්තනාව අත්තානං අත්තනාව අනත්තානං අනත්තනාව අත්තානං ඒවං වදෝ වේදෙයෝ ආදී වශයෙන් ඇතිවන මේ හයාකාර දෘෂ්ටියින්ගෙන්. එහෙම නැත්නම් ස්කන්ධ පහ වෙන වෙනම ගත්තහම විසි ආකාර දෘෂ්ටියෙන් රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තානං ආදී වශයෙන් ඇති වෙන මේ මිත්‍යා දෘෂ්ටි වලින් නිදහස් වෙන. සක්කාය දෘෂ්ටියේම ප්‍රභේද එක එක්කෙනාට ඇති වෙන්න පුළුවන් ආකාර වෙනස්. සමහරුන්ට මම ඉන්නවා කියන තැනින් සක්කාය දෘෂ්ටිය උපදින්න පුළුවන් තමාගේ පැත්තෙන්. තව කෙනෙකුට බාහිරයේ පැත්තෙන් සක්කාය දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය උපදින්න පුළුවන්. වෙන
ආද සීලබ්බත පරාමාස විචිකිච්ඡා වේදක අතුලෙන් කරන්නේ ජොතන්ති සෝවන් මාර්ගයට යන
සක්කාය දෘෂ්ටිය දුරු වුණත් විතරයි විචිකිච්ඡාව දුරු වෙන්නේ. විචිකිච්ඡාව කියලා කියනකොට ඒ සක්කාය දෘෂ්ටිය දුරු වෙන්න නම් දර්ශනයක් තියෙන්න බෑ. මම සත්‍යයේ පුද්ගලයේ කෙනෙක්ගේ දෙයක්ගේ යමක්ගේ කියලා අරගෙන තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහනේ. ඒ පහෙන් එකක් හෝ පහ හෝ හතරක් හෝ යමක්නේ මේ ආත්ම කොට අරගෙනම තියෙන්නේ. එතකොට මේ සක්කාය දෘෂ්ටිය දුරු වුණා කියලා කියනකොට මේ ස්කන්ධ ටිකේ ඇත්තයි දකින්නේ. ස්කන්ධ ටිකේ ඇත්ත ඇතිවීමත් නැතිවීමත් මේ හේතු නිසා හට ගන්න මේ හේතු නැතිනකොට රත් වෙනවා කියන එක දකින්න කෙනාට එතකොට මේ ආත්ම සංකල්පයේ පිහිටන්න බෑ. එයා ඇති වෙනවා දකිනවා ඇති වෙනවා දකින නිසා නැහැ කියන්න බෑ. ඇතිවීමක් දකිනකොට නැහැ කියන්න බෑනේ. මේ ඇතිවීමක් තියෙනවනේ. නැත යන අන්තයෙන් උච්ඡේදයෙන් මිදෙනවා. හටගත්ත දේ නිරුද්ධ වෙනවා දකින්නවා. හටගත්ත දේ හටගත් තැනම මැරෙනවා දකින්නකොට තියෙනවා කියන්න බෑනේ. ඇත යන අන්තයෙන් මිදෙනවා. මේ ඇත නැත කියන අන්ත දෙක තමයි ওই දෘෂ්ටි වලට බෙදලා තියෙන්නේ. එතකොට ස්කන්ධයන්ගේ උදේවැයෙන් කරන්නේ ඇතිවීම දකින්නකොට ස්කන්ධයන්ගේ හට ගැනීම දකින්න කෙනා නැත යන අන්තයෙන් උච්ඡේදවාදයෙන් මිදෙනවා. හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා දකින්න නිසා ඇත යන සාස්වතේ මිදෙන මේ සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකමයි මේ විෂය ආකාරයෙන් මේ සය ආකාරයෙන් බෙදලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ දකින්න කෙනාට ඒ ඇත්ත දකින්න කෙනාට බුද්ධයේ කංකති නැහැ. බුදුහාරු ගැන සැක නැහැ. ධම්මයේ කංකති නැහැ. ධර්මයේ ගැන දැන් සැකයක් නැහැ. සංගේ කංකති සංගයා ගැන සැකයක් නැහැ. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පටිච්ච සමුප්ප ධම්මයේ සුඛංකති සික්ඛාය ඒ කිසි තැනක සැකයක් නැහැ. දැන් එයා දන්නා ඒකාන්තයෙන් මේක ඇත්තක්මයි මෙහෙමමයි මේ දෘෂ්ටි මිදෙන්නේ කියලා. ඒකමයි සීලබ්බත පරාමාස මිදෙන්නේ. එහෙනම් දැන් මේ දෘෂ්ටි ජාලයන්ගෙන් මිදෙන්න වෙන වෙන වෘත සමාදන් වෙලා හරියන්නේ නැහැ. බුදු පූජා දක්වලා හරියන්නේ නැහැ. යාඥා කළා යාතිකා කළා හරියන්නේ නැහැ. මෙන්න මෙතනම මේ ඇත්ත ඇසිටියෙම දකින්න ඕන. මේ මෙතනම ඇත්ත ඇසිටියෙන් දකින්න කොටයි මේ ආශ්‍රවය පුද්ගල සංඥාව ගෙවෙන්නේ කියලා එයා හොඳටම දන්නවා. එතකොට කල යුත්තේ එක තැනකට ගොනු වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස මේ සංයෝජනය මාර්ගයෙන් ගේවා දානවා. සෝතාපන්න ඵලයට පැමිණෙනකොට මේ සංයෝජන තුනම සම්පූර්ණයෙන්ම ශේෂයක්වත් නැතුව ඉතුරුවක් නැතුව ගෙවිලා යනවා. එතකොට සෝතාපන්න තුන් සංයෝජනයන්ගෙන් මිදුණා. සතර අපාය ඉක්මවා. අද මේ පවත්වපු ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයක් දරා ඇති බව අපි හාමුදුරුවෝ සිහිපත් කළා. ශ්‍රියානි ප්‍රින්සිස්කු මහත්මිය මදුසංකා දියණිය මදුසංකා බේවර්ධන දියණියත් ඒ වගේම මහේෂ අබේවර්ධන දියණියත් මදුසංක පුතුණුවනු විශේෂයෙන් සිහිපත් කරනවා. ඊයේ දවසේ ඒ පුතුණුවන්ගේ ජන්මදිනයේ සිහිපත් කළ බව මතක් කළා. ඉතින් ඒ දරුවන් දෙපළට සිත් පතන්න ආශිර්වාද කරන්නයි මේ පින්කමේ දායකත්වයේ දරුවේ. ඉතින් අද දවසේ ඒ දායකත්වයෙන් යුක්තව අපි බොහෝ දෙනා ධර්මයේ පිළිබඳව සැක තිබුණු තැන් යම් පමණකට මගහරවාගෙන නිසක වෙමින් ධර්ම ශ්‍රවණය කිරීමේ මංගල කාරණාව අපි ලං වෙමින් මේ ජීවිතය සසර ජීවිතයට අභිවෘද්ධිය දියුණුව උදා කරන සංසාර විමුක්තියට මඟ පාදන උතුම් කුසල ධර්මයක් පුණ්‍ය ධර්මයක් අපි ජීවිතයට එකතු කරගත්තා. මේ එකතු කරගත් කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් මේ ශ්‍රුතවත් භාවය මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම අපි හැමට ලෞතුරු මගපල නිවන් සුව පිණිසම වේවා කියලා සාදුකේවා. සිද්ධ කළ කුසල පුණ්‍ය ධර්මයන් මත බුදු වෙන උතුම් බුද්ධ භවසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ට අත්පත් වේවා, දිවයිසට වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නමා මහණෙනි සම්සිද්ධායි සාදුකේවා. නායකත්වය දරන ශ්‍රී ෆ්‍රැන්සිස්කු මහත්මිය නමින් අප හැම දෙනා නමින් මේ පරලෝකීය මෞර්ය ගුරුවරාදී අපේ සහලේ ඥාතිවරු මේ පින්ගෙන සපතට පත්වේවා. දෙව් සපතින් මිනිස් සපතින් සපවත්ත වහවාමී උතුම් ධර්ම අවබෝධයෙන් ලෝතුරු මඟ පරමිවනින් සැනසේවායේ සාදු කියලා. එවගේම ඒ මහේසා දියණිය අදුසංක පුතුණුවන් ආදී කොට ඇති ඒ පවුලේ සෑම සියලු දෙනාටම මේ බණ අහන හැමටත් අපේ හැදුවැළු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල හැමටත් මේ පින එකසේ අත්පත් වේවා. මේ පින් බලයෙන් කුසල බලයෙන් තුනුවන්ගේ අනුභවයෙන් ආශිර්වාදේ පින් අනුමෝදන් ගෞතම බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් තම තමන්ගේ දරුවන් ඇතුළු මේ හැම දෙනාගේම ජීවිතවලට බලපවත්වන දෘශ්‍යමාන අදෘශ්‍යමාන අපලවදුරු කරදර බාධක කායචිත්ත පීඩාවන් මගහැරේවා, තුරුවාන්තරාවන් දුරු වේවා, නිදුක් නිරෝගී බව චිරජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල වැඩෙන සඳමින් මොහොතක් මොහොතක් පාසා දියුණු වේවා. කරන කියන රැකී රක්ෂාවල හේලදාම් ගුවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වේ. ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා සිද්ධ වේවා. භවගමනේ සරණාතුරුද නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් මගඵල නිවන් සුව කල් නොවේවාම අපි හැම දෙනාටම ලැබේවා සලසවා. අභිවාදන සීලෙස නිච්චං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු.
ආදිතෝ ආදිතෝ ආදිතෝ